سادکار ہے.
نمو تس بھگوتو ارہتو سما سمبودس نمو تس بھگوتو ارہتو سما سمبودس نمو تس بھگوتو ارہتو سما سمبودس.
அப்படித்தமே எல்லாத்தையும் தர்ம சாகச்சா இத்தின் பிரச்சன எம தீனோனா கெட்டலு எம தீனோனா அஹாண்ட புள்ளுவாங்க அவன் நிராகரணை கரகாண்ட புள்ளுவாங்க. உதே தர்ம தேசனா வித்தி ஹரி ஏ பாவனா கர்ண கொட்ட ஹரி அத்தி வச்ச கெட்டலு எம தீனோ அது மனவா காட்டத்து உபகாரக்கு லஜ்ஜவிந்தம் குட்டு ஒன்று அப்பிட பிரச்சனையாக்கு அப்படி அகுவோ தமாயிட்டு போக விட்டுக்கு அனித்தாயிரத்து உபகாரவை මොනවාර ප්‍රශ්නයක් නෙවෙයි මාර්ගයේ හෙද පෙරලි කර ගැනීම සඳහාම අදාළ අවශ්‍යම ප්‍රශ්න ගැටළු වගේ මොනවාර තියෙනවනේ. එහෙම නැද්ද ප්‍රශ්න? මේ දින හඳ බොහොම සාර්ථකයි නේද? ඒකට ගන්න. මම ප්‍රශ්නයක් අහන්න. උත්තර දෙනවා. ඇයි සිල් සමාදන්? අද සිල් සමාදන්නේ ඇයි? ඈ? සිල් සමාදන් වුණාම සතර කෙටි වෙන්නේ කොහොමද? දැන් ප්‍රශ්න තියෙනවා මට. ටිකට. හරියට උත්තරේ නාවොත් ටික නිවැරදි උත්තරේ දෙන්න ගන්නවා ඩක්ටර්ගෙනේ නිවැරදිම සිල් සමාදන් වුණා නම්. සිල් සමාදන් වුණාම සතර කෙටි වෙන්නේ කොහොමද? ඔව් ශික්ෂාපද ආරක්ෂා කළාම මොකද වෙන්නේ? ආරක්ෂා වෙනවා. ඉතින් සසර කෙටි වෙන්නේ කොහොමද? ඔව් සීලේ නිවන් මාර්ගයේ උනේ කොහොමද? ඒකයි මම අහන්න ප්‍රශ්න. අපි සිල් සමාදන් වෙලා හිටියා කියලා අපි දැන් පන්සලට ඇවිල්ලා අපි කියනවා සිසරණ සහිත උපෝසත දසසිල් දෙන්න ස්වාමීන් වහන්සේ කියලා අපි ආරාධනා කළොත් ආමුදුර සිල් දෙනවා. සිල් දුන්නොත් අපි සිල් සමාදන් වෙනවා. දැන් මෙපමණකින් හරිද? හරියන්නේ. එතකොට දැන් අපි සිල් සමාදන් වෙනකොට අපිට තියෙන්න ඕනේ ඒකේ නිස්සාරව දක්වා කිලවර දක්වා යන්න කරුණා. අපි නිවැරදිවම දැනුමක් දැකුමක් ඇතිව යමක් කරන්න ඕනේ. දැන් අපි ගොවි කර්මාන්තයක් කරනවා නම් ඒකේ අපි කිව්වොත් දැන් අපි මේ නියර සහිනවා වෙලාව වුණොත් ඒකේ අපිට විතරල දැක්මක් තියෙනවා. ඒ කියන්නේ බත් කන ටික දැක්වම දන්නවා අපි. ඈ ඒ තරම් විශාල දැක්මක්කට ගිහිල්ලා ඉවරලා මේ ටික මේ කරන්නේ අපි. නියර සැහැලා ඒ කුඹුර මඩ කරලා ඒ ටික කරන්නේ ඊගව පියවර දන්නවා. මේක කළාම ආල පුරුගල මේක කරන්නේ ඇයි? මේ බීජ වපුරන්නේ. ඒක කරනකොට ඊගව දන්නවා. දැන් මේකට වල නෙලන්න ඕනේ නැත්නම් තෙල් පොහොර ගහන්න ඕනේ, යොදන්න ඕනේ කියලා. ඊට පස්සේ වතුර හරවන්න ඕනේ කියලා මේ ක්‍රමෙන් ක්‍රමෙන් මේක කළාට පස්සේ මේක කරන්න ඕනේ, මේක කළාට පස්සේ මේක කරන්න ඕනේ, මේක කළාට පස්සේ මේක කරන්න ඕනේ. අන්තිම ප්‍රතිඵලය මෙන්න මෙහෙම එකක් කියලා විශාල දැක්මක් ඇතුව නියරවහින්. එහෙම නේද? එහෙම නැතුව කෙලිම මුකුත් දැන් ඉදිරිය පිළිබඳ කිසිම අදහසක් නැතුවද නියර රහින්නේ? නෑ, ওই ටික ඔක්කොම දිනන දේ නියර රහිනවයි කියන කාරණාව තුල. ඔයගොල්ලෝ විශාල දැක්මක් ඇතුව පටන් ගන්නවා නියර රහින්නේ. එහෙම නේද? එතකොට ඒ වගේ දැන් මේ සිල් සමාදන් වීම එකත් එහෙම එකක් වෙන්න ඕනේ. නිවන් දකින්නවා කියලා කිව්වට නැත්නම් සසර කෙටි වෙනවා කියලා අපිට වචන කියන්න පුළුවන්. නමුත් කොහොමද නිවන් දකින්නේ? කොහොමද සසර කෙටි වෙන්නේ? ඔව් සමාධිය තමයි ප්‍රඥාව ප්‍රඥාව අවදි කරගන්නේ අයිය අපි. ඒකටත් අපිට දැක්ම තියෙන්න ඕනේ. එතකොට ප්‍රඥාවම කියන්නේ ප්‍රඥාවගේ ඉපදීම ප්‍රතිපදාවන්නේ. ඇයි අපි ඒ ප්‍රතිපදාවක් පුරන්නේ? දැන් මේකේ නිවැරදි පෙළ ගැස්මක් තියෙන්න ඕනේ. එකින් එකට සම්බන්ධ වෙච්ච. ඈ?
රොම් සමස්කාර පොත.
හරි. ඒකත් හරි. මේ දැන් සීලේ යථාර්ථය අවබෝධ වෙනවද? සීල සමාදන් වීමේ. මොකද දැන් අර කර්ණීයමත සූත්‍රයේ අන්තිමටම පෙන්නනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදන් නහිජාතු කබ්බසියම් පුනරේතිති කියලා. සිල්වතා මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දර්ශනයකින් යුක්ත නම් සිල්වත් වෙන කෙනා මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දර්ශනයකින් යුක්ත නම් එයාට පුළුවන් කාමේසු විනෙය්‍ය ගේදන් කාමයන්හි තියෙන තණ්හාව දුරු කරන්න. කාමයන්හි තියෙන තණ්හාව දුරු කරන්න. එහෙම කාමයන්හි තියෙන තණ්හාව දුරු කළොත් එයාට පුළුවන් වෙනවා මොකද්ද? නහිජාතු කබ්බසියම් පුනරේති කි. නැවත මෞකුසකට නොගමිනේ ඉන්න පුළුවන්. නැවත මෞකුසකට එන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද? කාම තණ්හාව දුරු කරපු කෙනාට. කාම තණ්හාව දුරු වෙන්නේ කාම තණ්හාව නැති කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ කෙනාටද කියලා පෙන්නේ? කොහොමද සීලයක් වෙන්නේ නැහැ? මොකද මේ සීලය කියන කාරණාව සමාධිය ප්‍රඥාව කියන මේ ත්‍රිවිධාම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණා. සීල් සමාදන් වීම තිබුණා. අපි දන්නා දැන් අර බෝසතාණන් වහන්සේ මෞකස පිළිසඳ ගන්නකොට ඉබේම සිල්වත් බෝසත් මාතාව සුභව සිල්ය. අෂ්ටාංග සීලය සමාදන් වෙලා හිටියනද සීල් සමාදන් වෙලා හිටිය ඇසල පොයලවතනේ අද අද සීල් සමාදන් වෙලා හිටිය එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවය කියන්නේ සීලය කොහොමද සීලයකට මේ දර්ශනේ මේ ඉඩක් නැ මොනවා හරි සීලයකට කොහොම හරි සීල් රැකලා විමුක්තියක් ලැබෙන්නේ. ඒක මෙතෙන්දි අවශ්‍ය කාරණාව. කොහොම හරි හිත වැඩුවා කියලා සමාධි වුණා කියලා නිවන් දකින්නේ නැහැ. කොහොම හරි නුවණක් ඇති කරගත්ත නුවණක් තියෙනවා කියන කාරණාව මත නිවන් දකින්නේ නැහැ. එතකොට මේ ශාසනයේ ගොඩක් වෙනස් විශේෂණයක් තියෙනවා. ඒ නිසා. එතකොට ඒක තමයි මම අහන්නේ මොකද්ද මේ ක්‍රමානුකූල සිද්ධාන්තය කියලා. අපි දැන් සීල් සමාදන් වෙලා අපි කවුරු හරි ඇහුවොත් කියනවා ඇයි සීල් සමාදන් වුණේ? දුක නැති කරන්න. නැත්නම් නිවන් දකින්න. නැත්නම් සසර ගෙති කරගන්න. හරි මේ කාරණාව හරි ඇති. නමුත් අපිට ප්‍රායෝගිකව මේ යෙදෙච්ච නැත්නම් යෙදෙන්න පුළුවන් ධර්මතාවයක් මේ තුල දැකලාද අපි මේක කියන්නේ? නැත්නම් මේ උත්තරයක්ද කවුරුත් කියන? දැන් ගිරයෙකුට අපි යමක් කියනවා නම් ගිරවත් ඒක කියනවනේ. ඒ වගේ අපිත් මේ කවුරුත් කියන හින්දා කියනවා එකක් වෙනවා. හරියටම අපි මේ කාරණාව නොදැක කිව්වොත් හරියටම අපිට තේරිලාද දැන් මෙහෙම වෙච්ච මට දැන් මීගවට මේ කරන්න දෙන්නේ මේ කාරණාව. අපි කියමු දැන් සීල් සමාදන් වෙන්නේ දුක නැති කරන්නයි කියලා කියන වචනේ තුල තියෙනවා නියර රහින්නේ කොට එයා තුල තියෙනවා කෙරොලට ඊගවට නියර රැස්සට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ කාරණාව හාන්ද වඩවන්න ඕනේ ඒකලාට පස්සේ පෝරු ගන්න ඕනේ ඒකලාට පස්සේ වපුරන්න ඕනේ කියලා මේ එකින් එක එකින් එක එකින් එක එයාට ගොනු වෙලා අන්තිමට නිස්සාව දක්වාම තියෙනවා කාරණාව. ඒ වගේ කාරණාවක් අපි දැකලාද අපි සිල් සමාදන් වෙන්නේ කියන කාරණාව මේ සිල්වත් වුණ අද දවසේ සිල්වත් වෙච්ච මම සිල්වත් වුණේ මේ කාරණාව කරන්නේ. ඇයි මේ කාරණාව කරන්නේ? ඊගාවට තියෙන මේ කාරණාව කියලා මෙන්න මේ අපි බලාපොරොත්තු වෙන නිවන කියන එක මේ සිල් සමාදන් වුණාම නිවන් දකින්නයි කියලා ඒ කාරණාව දක්වාම තෙලින් තෙලට පෙළගැස්සුණු නුවණක් අපිට ඇසුර දකින්න එක කරන්නේ කියන කාරණාව. ඒකයි මම අර අතින් මතක් කළේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් කොහොම හරි සීලයකට නෙමෙයි දර්ශනයකින් යුක්තව. ඒ කියන්නේ මෞකුසක ඉපදෙන්නේ නැහැ. කාම තණ්හාව දුරු කළගෙන දුරු කරන්න ඕනේ. කාම තණ්හාව දුරු කරන්න කොහොම හරිද? කොහොම හරි සීලත් වෙලා හරියන්නේ. මිත්‍යා දෘෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්ත නම් සීලතා. මොන හොඳට පෙන්නනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා. එතකොට සීලවතා මිත්‍යා දෘෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්ත නම් තින කාරණාව. එතකොට දැන් අද දවසේදී අපිට මේ සිල්වත් බව ඇති වෙලා තියෙන දර්ශනයකින් යුක්තවද කියන කාරණාව ලැබෙන්න ඕනේ. දර්ශනය කියනකොට දැන් අපි කියමුකෝ මේ නියර රහින්නේ මෙයාට ලොකු ගැක්මක් ඇතුව කියලා අපි නිකන් කිව්වොත් ඒ කියන්නේ මේ වී අරගෙන බත් වියල බඩගින්න නැති කරන්න පුළුවන් මෙන්න මෙහෙම කියලා වගේ දැක්මක් තියෙනවා. මේ වගේ නිවන පිළිබඳ විශේෂ දැක්මක්, දර්ශනයක් කියන විශේෂ දැක්මක්, මේ දුකෙන් නිවෙන්නේ මෙහෙමයි කියලා විශේෂ දැක්මක් ඇතුවද අද දවසේදී අපි මේ සිල්වත් වෙලා තියෙන්නේ. අපේ සීලය මේ වගේ දර්ශනික යුක්ත වෙච්ච එකක්ද කියන කාරණාව අවශ්‍ය වෙනවා. මොකද මෙතනදී එහෙම නැතිනම් අපිට වටිනවා මොන හරි උත්තරයකට වඩා මේ කාරණාව පැහැදිලි කරගන්න එක. මොකද එහෙම නැතිනම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිඵලය අපිට ලබන්න බැරි වෙයි. අපි සිල් සමාදන් වුණේ, සිල් සමාදන් වෙන්නේ නිවන් දැකීම සඳහා නම් මේක වචනෙට විතරක් අපි සීමාව වුණොත් අපිට ඇත්තටම එහෙනම් නිවන් දැක ඊගාවට මේකේ සිල් සමාදන් වෙච්ච කෙනා කරන්න ඕන මොකද්ද? එතෙන්ට ආපු මම කරන්න ඕන මොකද්ද කියන කාරණාව පැහැදිලි නැතුව අපි මේක වචනකින් විතරක් අරගෙන තිබුණොත් අපිට එදිනදා ජීවිතේ ප්‍රායෝගිකව ජීවෙන්න මාර්ගය හෙලිපෙලි වෙන්නේ නැහැ. එහෙම නේද? එතකොට අපිට ඒක අවශ්‍යමයි. ඒකයි මම මේ කියන්නේ. මේ හප්පනෝ වගේ එකක් නෙවෙයි මේ. එහෙම හරි මේක තේරුම් කරලා දෙන්න මේ හදන්නේ. ඉතින් මේ ඇයි අපි සිල්වත් උනේ, අද සිල් සමාදන් උනේ කියලා ඇහුවොත් අපිට සතසල් කියන්න පුළුවන් කමක් තියෙනවා. නියම බය නැතිව ඍජුව අපි කියමුකෝ දැන් නිවන් දකින්නයි අපි හැමෝම නැත්තම් දුක නැති කරන්න කියලා කිව්වොත් ඇයි දුක නැති කරන්නේ කියන වචනේ ඇහෙනකොට ප්‍රතිපදාවම ගඟ ගලනවා වගේ කියලා දෙන්න පුළුවන් කමක් අපිට තිබුණොත් අන්න නියම විදිහටම සුතව තාරිය ශාวกෙක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ එයා දන්නවා මෙන්න මෙහෙමයි මේ වෙලා තියෙන්නේ කියන කාරණාව ඉතුරු නැතුවම දන්නවා. එතකොට අරගාතාව වුණනම් අපි අර ටික තව ටිකක් වුණනම් විස්තර කළා ලෙහෙමු. ඒ කියන්නේ දැන් මිත්‍යා දෘෂ්ටියකට නොපෙනෙන දර්ශනයකින් යුක්ත වෙන්න ඕනේ කියනවා. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. උච්ඡේද සහ සාස්වත කියලා, ඇත සහ නැත කියන අන්ත දෙක. එතකොට මේ අන්ත දෙකට නොපැමිණ දර්ශනික යුක්ත වෙන්න ඕන. එතන අපි දර්ශනය ටිකක් විස්තර කරන්න මම පස්සේ එන්නම්. අපි ගොඩක් තිතුපයෝගී උදව් කරගෙන මම ඉස්සෙල්ලා මේ න්‍යාය පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි දැන් මෙහෙමම ගමු. දැන් මගෙන් ওই ප්‍රශ්නේ නිකන් ඇහුවා කියලා හිතාගමුකෝ. ඒ සිල්වත් උනේ කියන ප්‍රශ්නේ ගේවගෙන හරි ඇහුවොත් මම කියනවා මේ නිවන් දකින්න නැත්නම් සතර දුකින් විතර වෙන්න කියලා. එතකොට මුකුත් එහෙට කියන්න බෑ. තව එයාට ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. හරිද? අපේ හැමෝටම කොහොමද සිල්වත් වෙනවම නිවන් දකින්නේ? කොහොමද සීලයෙන් නිවන් දකින්නේ? නිවන කියන එක සීලයෙන් ලබන්න පුළුවන් එකක්ද වගේ කියලා හරි තර්කයක් දැම්මත් මට ඒකට උත්තර තියෙනවා. එතකොට ඇයි සිල්වත් උනේ? මේ කිව්වම නිවන් දකින්නේ නැත්නම් දුක නැති කරන්නේ. කොහොමද සිල්වත් වුණාම නිවන් දකින්නේ? කොහොමද දුක නැති කරන්නේ කියලා මගෙන් අහුවත් ප්‍රශ්නය මම ඊටවට මෙහෙම උත්තර දෙනවා. සීලයෙන් කය වචන දෙක සංවර කරගන්න අවශ්‍යයි. කය වචන දෙක අසංවර වෙච්ච කෙනාට චේතෝ සමාධියක් ලැබෙන්නේ නැහැ. හිතේ සමාධියක් ඇති කරගන්නට ඕනේ. හිතේ සමාධියක් ඇති කරගැනීමට උපකාර පිණිස සිල් සමාදන් වෙනවා. සිල් එක පිළිලා ඉන්නවා. හිතේ සමාධියක් ඇති කරගන්නවා ඇත්ත ඇති හැටි දකීමට උපකාර පිණිස. ඇත්ත ඇති හැටි දකින්නේ ඇත්ත ඇති හැටි දකිනවා. දකිනකොට වැරදි දැකීම දුරු වෙනවා. වැරදි දැකීම දුරු වෙනකොට තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වෙනකොට දුක දුරු වෙනවා. මේ දුක නැති කිරීම සඳහා නැත්තම් ඇත්ත ඇති හැටි දකිනකොට වැරදි දැකීම දුරු වෙනවා. වැරදි දැකීම දුරු වෙනකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා. දුකේ නිරෝධී නිවන කියලා පනවනවා. එතකොට හොඳ දැක්මක් තියෙනවා. එයාට දුක නැති කර මොකද අපේ ජීවිතයේ හැමදාම අපිට තිබුණු ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපි මේ ප්‍රශ්නයකට උත්තර හොයන්න ආපු කට්ටිය කියන්නේ අමතක කරන්න එපා. අපි සිල්වත් වෙන්න හරි මාර්ගයේ විදර්ශනා කරන්න හරි මේ ජීවිතයේ දුකයි කියන ප්‍රශ්නයකට අපි උත්තර හොයාගන්න යාවේ. අපේ ප්‍රශ්නේ කෙරවල වල තියෙනවද? අපි බලාපොරොත්තු වෙච්ච මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබිලා කියන කාරණාව තියෙනවා. අපිට තිබුණේ දුකනේ ප්‍රශ්නේ. අපිට ඕනේ දුක නැති කරන්නද? ඉතින් මේක කරනකොට දුක නැති වෙන බව දක්වාම විහිදී ගිය නෝනක් එහෙම තිබුණා නම් ඇතුවම අපි මේක කතා කළ යුතුනේ, දවසන් විය යුතු. නැතිනම් ඒ කාරණාව සාර්ථක මදි නේද? මොකද අපි ආවේ දුක නැති කින් සිල් ගන්න ආවේ භාවනා කෙරුවේ. මේ හැම කටයුත්තකටම මූලික පදනමක් අපිට තිබුණා අපේ ජීවිතවල ඇති දුක්ඛදායක බව දැකලා. මේ දුකෙන් එතර වෙන්න ඕනේ කියන කාරණාවක් අපිට තිබුණා. එතකොට මේ දුකෙන් එතර වෙන්න කියලා නැතිනම් අර එදා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන අයත් දුක නැති කරන්න දුක නැති කිරීම සඳහා දුකෙන් මිදීම සඳහා සිල්වත් වුණා. ඒ සමහර අය බල්ල වගේ හිටියා. සමහර එතකොට මේ අජවෘත කියලා එතක එළුව වගේ ගෝවත කියලා හරක් වගේ මේ එක එක මොකද මෙහෙම කළාම දුක නැති වෙනවා කියලා. ඒකෙන් මෙතන දර්ශනයක් නෑ. කෙලින්ම දකින්න මෙහෙම කළාම ඉන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරක වගේ හිටියාම දුක නැති වෙනවා, හරකට දුක නැති වෙන්න ඕනේ. බල්ලෙක් වගේ හිටියාම දුක නැති වෙනවා, බල්ලන්ට දුක නැති වෙනවා. ඒක බල්ල වගේම ඉන්නවනේ කියලා. සමහරු දුක නැති කරන්න පුළුවන් සිල්වත් වුණාම කියලා කෙලස් තවන්න ඕනේ කියලා උදේම වතුරට බහිනවා. දියසෙල් මාලා දරනවා. ඈ ගිනිගොඩ එකන පංචතාපෙන් තවනවා කියන්නේ වටේට ගිනිගොඩවල් හතරක් ගහගන්නවා උඩ ඉරියව්වෙන් ඉන්නවා. එතකොට මේ පස් පොළෙම තැවෙනවා, මේ කෙලස් තවනවා. ඉතින් මේත් එක එක්කිනා දුක නැති කරන අනුගමනය කරන ක්‍රම. නමුත් ඒකට දර්ශනයක් තිබුණා මේක වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් අපි ඒ වගේ රළු මට්ටමක් නොකලට අද දවසේ සිල්වත් වෙනවා අපි නිවන් දැක්කහම කියලා අපි ඉන්නනම් අපිත් එක්තරා මේ වගේ දර්ශනයක් නැතුව එක්තරා ක්‍රමයක් විතරක්. නමුත් අපිට තිබුණොත් නිවන් දකින දුක නැතිවීම තැන දක්වාම නොසිඳුණු නොකැඩුණු දැකීමක් අර මං කිය නියර රහින කෙනාට තියෙනවා මේ බත්තික උයලා කන දන දක්වාම දැකීමක්. එච්චර දුරට දැකලා නියර රහින. එතකොට මෙයා දැන් දන්නවා මේ තැනට කියලාට පස්සේ දැන් හරි කියලා ඉන්නේ. ඊ මේක කලේ ඊගල් පියවර දෙන්නයි කියලා තමන්ගේ කාරණාව සාර්ථක වෙන තැන දක්වාම කරන්න යමක් තියෙනවා. ඒ වගේ සිල්වත් වෙච්ච කෙනා මේ විශාල දැක්මක් ඉස්සලා ඇතුව කියන දුක මේ ජීවිතයේ දුකයි, දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැතිකොට දුක නැති වෙනවා. නමුත් තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව ඇතිලා තියෙන වැරදි දැකීම නිසායි. වැරදි දැකීම ඇති වෙනවා. නිවැරදි දැකීම තිබුණොත් සම්මාදිට්ඨිය තිබුණොත් සම්මාදිට්ඨිය ගන්න බෑ. හිතේ සමාධියක් නැත්නම් සමාධිය ඇති කරගන්න බෑ. සීලයක් නැත්නම් කියලා ලොකු දැක්මක් නෑ. සිල්වත් වෙන්න ඕනේ එහෙනම් මෙන්න මෙතන ඊට පස්සේ පටන් ගත්ත. දැන් මේ වගේ දැක්මක් දැකලා දැන් පටන් ගත්ත සිල්වත් වෙන්න ඕනේ මම. මොකද දැන් මේ සීලේ පටන් ගන්නේ දර්ශනයක මේවාගේ දුක නැති කිරීම තන දක්වාම. මේ සිල්වත් වුණාට පස්සේ මේක උපකාරයි මට හිත වඩා ගන්නට. හිත වඩා ගත්තාම මේ ඇත්ත ඇති ඇති දකින්න පුළුවන්. ඇත්ත ඇති ඇති දකින්නකොට වැරදි දැකි උදුරු වෙනවා. වැරදි දැකි උදුරු වෙනකොට තණ්හාව උදුරු වෙනවා. තණ්හාව උදුරු වෙන මේ දුක නැති වෙනවා නේද කියලා දුක ඇතිවීමත් නැතිවීමත් කියන කාරණාවම අපි කියමු චතුරාර්ය සත්‍ය කියන එක මම මේ තව පරයයකින් විස්තර කළා කිව්වේ දුක සහ දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මාර්ගයක් කියන කාරණා හතර මනාව දැකලම මෙයා මේ සිල් සමාදන් වෙන්නේ. එතකොට කෙනා කෙනා සමාධියේ ඉන්න කෙනාට චතුරාර්ය සත්‍ය තියෙනවා. ප්‍රඥාවේ ඉන්න කෙනාටත් තියෙනවා. සීලේ ඉන්න කෙනාට තමන් ඉන්න තැන දක්වා මෙහෙම කාරණා විද්‍යමාන වෙලා තියෙනවා. දොඩ අපි දැත යුත්තේ මේ තැන මේ කාරණාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ මෙන්න මේ පරියාය මේ ක්‍රමයෙන් කියලා. දැකලා එතකොට අපි මෙතෙන්දී සාමාන්‍ය මට්ටමට අපි දැනගන්න ඕනේ හැමදාම අපි කතා කරලා තියෙනවා දුක ගැන කතා කරලා තියෙන ජීවිතේ ගෙඩ වෙන මහලු වෙන මේ පැවැත්ම දුකයි කියලා. ඊට පස්සේ ඒකම තවත් කොටසක් මතක් කරලා තියෙනවා අපි දුකේ දකින්නේ රළු කොටසක් විතරයි දුක කියලා. ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා මේක දුකේ දුක. නමුත් අපි දන්නේ නැහැ අද දවසේදී අපි සැපයි කියලා කියන ධර්මතාවය තුල තියෙන දුක කියන කාරණාව අපිට අවබෝධ වෙලා නැහැ. එතකොට දුක කියන එකේ අවබෝධ වෙනකොට මෙන්න මෙතන දක්වා යථාර්ථය යටකට එන්න ඕනේ කියලා පෙන්වලා තියෙනවා. දුකට හේතුව තණ්හාවයි කියනකොට ඒක පෙන්වලා තියෙනවා. බාහිර භෞතික දේවල් වලට විතරක් නෙමෙයි තියෙන තණ්හාව කියනකොට ජීවිත ආශාව. අපි කිව්වකෝ පාරේ යනකොට කවුරු හරි එකපාරට අපි ඉස්සරහට පැනනොත් අපි ගැස් වෙනවා, නැත්නම් විදුලියක් හිටුවොත් අපි ගැස් වෙනවා. එතකොට මේ බය වෙන තැන දක්වා තියෙන දුකට හේතුව එච්චර ඔබට ගිහිල්ලා ඒ මේ මගේ ජීවිතේට කරදරයක් වෙයි කියන තැන තමයි තියෙන්නේ තණ්හාව. ඈ විදුලියක් කරනකොට එකපාරටම අපි බය වෙන තැන පවා තියෙන්නේ මොකද? ජීවිත ආසාව, නන්දි රාගය. එතකොට දුක ඇති කරවන්න හේතුව එච්චර ඔබට ගිහිල්ලා. ඒ කියන්නේ අපි පුද්ගල භාවයෙන් හිත හිතා ගන්න පරාසින්න ඔබට ගිය ධර්මතාවයක් කියලා දුක ඇති කරවන හේතුව. එතකොට අපි දුකට හේතුව තණ්හාව කියනකොට මෙන්න මේ තැන දක්වා අපි දැකීම දිව ගිය බවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තණ්හාව ඇති වෙන්න හේතුව මොකද්ද? මේ මම මගේ කියන දැකීමයි කියලා මතක් කරලා තියෙනවා. ඒතර මම මගේ කියන දැකීම දුර වෙන්නේ ඇත්ත ඇති හැටි දැක්කොත් කියන කාරණාව ඒ කියන්නේ දුක නැති කරන මාර්ගයේ සම්මාදි. දැන් අපි ටිකක් විස්තර කරලා බලමු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට කියමු කියලා. එතකොට අපි ඇත්ත ඇති හැටි බැලිය යුත්තේ කුමක්ද? නැත්නම් ඇත්ත ඇති හැටි මොකද? අපිට ඒකේ විවිධ මට්ටම් සමහිත හම්බ වෙයි. අපේ ස්වාමීන් වහන්සේක මුලින්ම කෙටි ටිකක් අවතමත කළේ මෙන්න මේ වගේ දර්ශනයකින් තමයි අපිට දැන් අපි ඉස්සෙල්ලම මේකේ තියෙන පරියාය සහ මාර්ගය කියලා කාරණාවක් නැති ආදි බ්‍රහ්මචාරීක බ්‍රහ්මචාරී කියලා දුක අපි ඉස්සෙල්ල පුද්ගල භාවයේ තුලින් දුක දුක ඇතිවීම නැතිවීම දැනගෙන තමයි අපිට ලෝකෝත්තර මාර්ගය කියන කාරණාව ගවේෂණය කරන තැනකට අවබෝධය තියෙන තැනකට එන්න වෙන්නේ තමයි පුද්ගල භාවය ඇතුළු. ඊට පස්සේ පුද්ගල භාවය කියන එක සීල ආකාරයෙන් අවලංගු වෙන දර්ශනයක් අපිට හම්බ වෙනවා. ඒ දර්ශනේ කියන්නේ දැන් අපි මෙච්චර කාලයක් මේ දුක කියන එක සාමාන්‍ය මට්ටමට ගන්නවා. දුක ඇති වෙන තණ්හාව නිසායි කියලා දන්නවා. තණ්හාව නැති වෙන දුක නැති වෙනවා කියලා දන්නවා. එතකොට තණ්හාව නැති කරන දුක නැති කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අද දන්නවා. අපි දන්නේ තාම පුද්ගල භාවයකින්. අපේ දැනුම සාත්වෙන්ට උනේ පුද්ගල භාවය අතහැරිලා මේ සම්මාදිට්ඨිය කියන කාරණාව වඩනකොට ඒක කරන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියලා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් පොඩ්ඩක් මතක් කිරීමක් කරනවා.
ගෞරවනීය අපගේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. සිංහසමි තමත් වටිනා කාරණා රාශියක් කරා අපේ සිංහසම අවධානය යොමු කරමින් සිටියේ. දැන් මම පුංචි අවධානයක් යොමු කරන්නම්. ඒ හැම දිනම තම තමන්ගේ ඉඳලා වටේ දින්න හතර දෙනෙක් එක ඉස්සරහින් පස්සෙන් දෙපැත්තෙන් ඉන්න හතර දෙනා ගැන අවධානය යොමු කරන්න තම තමන්. ඉන්නවද තමන්ට හැම වෙලේම ඉන්නවනේ කවුරුද නේද ළඟපාද? ඈ ඔව් අවධානය යොමු කරන්න මම අහන්න ඇති ප්‍රශ්න කීපයක්. හිතට ගත්තද? තමන්ගේ ඉස්සරහින් පස්සෙන් දෙපැත්තෙන් ඉන්න පිරිස පිළිබඳව අවධානයක් යොමු කරගත්තද? දැන් ඔක්කොම එකවර උත්තර දෙන්න කවුද ඉස්සරහින් ඉන්නේ? අර එක පාරක මහත්තයෙක් හරි උපාසක අම්මා කෙනෙක් හරි එහෙම නැත්නම් හාමුදුරන් වහන්සේ කෙනෙක් හරි වෙන්නත් පුළුවන් නේද? දකුණෙන් ඉන්නේ කවුද? උත්තර දෙන්න අපහසු නිසා නෙවෙයි තමන්ගේ හිතරහල උත්තර එනවද? ආහා ඊට පස්සේ ඉන්නවනේ කවුද? ආහ්. එතකොට වම් පැත්තේ ඈ ඉන්නනේ. ඔකොඩම වෙනසක් එහෙම තියෙනවද කියන්නේ?
පිටියයි ඉන්නේ.
අයි අනන්ත සත්‍ය ප්‍රමාණය පිළිපැසෙන් ඇති යොන්න. එහෙම හරි උත්තරයක් හදාගන්නද?
ඒක නෑ මම කියන්නේ. සත්‍ය උත්තරයක් ඒක
නේද? උඩින් ගත්තොත් එහෙම මිනිස්සු නැතිනම් දෙවියෝ හරි ඉන්නවා අපි හතර සීල රකින්නවා නම් හැබැයි. ඈ යටින් ගිය නිරාදුක් විඳින සත්‍යය හරි ඉන්නවා කියලා හිතාගන්නද? හරි කොහොම හරි ඉන්නවනේ. එතකොට ඔය කාගේ වටේද? ඈ සමාවතේ. එතකොට මේ වටේ ඉන්න ගැටිය දැන් ඇහුවොත් එහෙම මන හඳේන ප්‍රශ්න තේරෙනවද? අවධානය හරි යොමු වුණා නම් වැඩගත්. දැන් ඔය මම කියලා කොතෙන්ද කියාගෙනද ඔය දසුන මම තීරණය කරේ කියන්නේ ලොකට? අවධානය ආවද? ඔය කිලෝ 50ක් විතර තියෙන ශරීරයේ මම කියලා නේද? ඈ? දැන් වැරදීම නැද්ද ඒ කියන්නේ? හොඳයි. ඉතින් අවධානය යොමු කරන්න ඉතින්ද දැන් අපේ හාමුදුරුවෝ ගොඩක් කාරණා මතක් කළේ ඒකටයි. සීලේ ඉඳලා සමාධිය ගැන ප්‍රඥාව ගැන අපි හැම දිනකටම අවධානය යොමු කළ යුතු තැනක් තියෙනවා. මොකද මොකකට සාපේක්ෂවද? දුක නැති කිරීම සඳහා. දුක නැති කිරීමට සාපේක්ෂව අපි අවධානය යොමු කළ යුතු තැනක් තියෙනවා. ඒ සියලු දුක්ඛන්දරාවන් ඉපදිලා තියෙනවා බව අපි දන්නවා හොඳටම නේද? අපේ ජීවිතයේ විවිධාකාරයෙන් හැලහැප්පිලි දුක්ඛන්දරෝනා චිත්ත වේහසවල් කායික වේහසවල් අපිට උපදින වාර අනන්තයි අප්‍රමාණයි. ඒ හැම මොහොතකදීම අපි දුක නියෝජනය කරමින් ඉන්නවා නේද? ඔය මට්ටමින් තේරුම් ගත්තේ නැත්නම් තව ඊට වඩා සියුම් ආකාරයෙන් හෝ දුකකට අපි අහු වෙලා ඉන්නවා. එතකොට අපි දෙවෙනි කාරණාවක් හැටියට ප්‍රශ්නයකට නැඟුවොත් මේ දුක් සියල්ල පවතින්නේ කුමක් නිසාද කියන කාරණාව වැටහෙන්න ඕනේ. ඔව්. අර එක පිටසක් කියන අපදීම නිසා කියලා, එක පිටසක් කියන තණ්හාව නිසා කියලා දෙකෙන් එකක් හරිද? දෙකම හරිද? එතකොට හරි. ඒකට වාදයක් හදන්න පුළුවන් ඕන නම් මෙතන. එතනම ආභව දුකක් උපදවන්න පුළුවන් ගැතියි. එතකොට තණ්හාව නිසා කිව්වත් හරි, ඉදීම නිසා කියලා කිව්වත් හරි, ඉදීම සිදු වෙන්නේ තණ්හාව නිසා වෙන බැරි. තව කෙනෙක් අවිද්‍යාව කියලා කියයි නම් එහෙද? හරි.
එතකොට පිටුලක උඩින් නැදී යටින්
කිව්වා වගේ. එකම ධර්මතාවයක් හරහායි කිව්වේ. එතකොට මේකේ තියෙන පොදු ධර්මතාවය අද දුක් විඳින්න වෙලා තියෙන්නේ, දුක අපිට උපදිරා තියෙන්නේ කෙලෙස් නිසා කියන ධර්මතාවයක් තියෙනවා. එතකොට මේ හැමදෙනාම සිල් රකින්නේ, බණ භාවනා කරන්නේ මොනව නැති කරගන්නද? ඒ කිව්වේ මොන සත්‍ය ගැනද කතා කරන්නේ? චතුරාර්ය සත්‍ය ගැන අහලා තියෙන පිටසන්නේ බෞද්ධය කියන්නේ. ඒකින්ද මම ඒ වගේ අවධානයක් යොමු කරන්නේ නැහැ. මොන සත්‍ය ගැනද අවධානයක් යොමු කරයක්ද? දුක සමුදය සත්‍ය පිළිබඳව කෙලෙස් නියෝජනය කරන්නේ කොයි හරියද? දුක සමුදය සත්‍ය. වඩාත් හොඳ නුවණකට එන්න වෙනවා ඈ හැම දිනම. ඔය කියන ප්‍රමාණයෙන් ඒවට අවධානය යොමු වෙන්න වෙනවා. එතකොට කෙලෙස් නැති කිරීමෙන් තමයි කවදා හරි දුක නැති කරනවා කියන එක හිත වෙන්නේ කියන හින්දායි එහෙම කාරණාවක් අපිට අවධානය යොමු කරන්න වෙලා තියෙනවා. එතකොට කෙලෙස් පදනම් වෙලා තියෙනවා කියන එකෙන් අපිට හොඳට පැහැදිලි දුක ඇති වෙන්නේ. දුක අපේ තුල පවතිනවා නම් එහෙනම් දුකක් කියලා ධර්මතාවයක් උපදිනවා නම් ඒකට හේතුව ක්ලේශය කියන එක පැහැදිලියි. එතකොට කෙලෙස් කියන්නේ තියෙන දෙයක්. ඇති දෙයක්. අර අපි හඳුත් මතකලේ ඇත සහ නැත අන්ත කියන කාරණාව හරහා සීලයක්ද දැන්න පුළුවන්, ඕනම දෙයක්ද දැන්න පුළුවන්. ඈ කෙලෙස් ඔව් එතකොට පටිච්චසමුප්පන්න ධර්මතාවය දන්නව වෙනවද නේද? දැන් වචන වලින් පැල යන්නත් බැහැද? ඈ එතකොට කෙලෙස් කියන ධර්මතාවය ඇති වෙලා තියන්නේ ඇයි? ඇත්තටම ඇති දෙයක් නෙවෙයි කියන එක පැහැදිලි. නැති දෙයක්. එහෙනම් අපි බෞද්ධයන් කියන හරියට උත්තර දෙන්න නම් කොහොමද? අවිද්‍යාව නිසා නේද? නොදන්නාකම නිසා, මෝඩකම නිසා පවතින ධර්මයක් වෙලා තියෙනවා. තියෙන දෙයක් වෙලා තියෙනවා මොනවද? කෙලෙස්. අදට තියෙනවා කියේ යුතුයි කොහොමද? අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව තියෙන නිසා ක්ලේශයන් තියෙනවා කියේ යුතුයි. එහෙනම් ඇත්තටම නැති දෙයක් නේද? ඇත්තටම නැති දෙයක්.
මට උපමාවක්.
එහෙමයි.
ඒ කියන්නේ ඇත්තටම නැති, නමුත් නැති දෙයක් ඇති හැටියට උපදින කෙලෙස්ද? එතකොට කෙලෙස්යේ ඇත්ත දකින්නකොට නැති වෙන හැටිත්, ඇත්ත නොදැක්කම ඇති වෙන හැටිත් මට ටිකක් පොඩි උපමාවක් වැටුණා. මම අර වෙන්දරත් කියලා තියෙනවා. අපි කුඹුරක් මැද්දේ ඉන්න ඈත මිනිහෙක් දකින මිනිස්සේ කොන දැන් මිනිස්සෙක් කියන අදහසක් අපිට තියෙනවා. දැන් මිනිස්සෙක් ගැන අපි කතා කරමු. මිනිස්සෙක් ගැන හිත හිතා ඉන්නවා. ඉතින් මේ මිනිස්සයා හොඳ කෙනෙක්ද නොඒකාදී අදහස්. මිනිස්සයා සැර කෙරෙක්ද දන්නේ කියලා අපි දැන් මේ මිනිස්සෙක් ගැන විශාල කතාවක් කතා කරනවා. කමන්නේ කෝකට යංගෝ අපි මනුස්සෙක් කතා කරන්න යංගෝ කියලා අපි ළඟ කරනකොට පඹේ. එතකොට දැන් ඇත්තටම තිබුණේ පඹයේ පඹයක් නැති තැන අපි ඇත්ත ඇති ඇති නොදන්න ගම නිසා මිනිස්සෙක් කියන අදහසක් ඇති කරගත්තා. ඒතන මිනිස්සෙක් කියන අදහස මත අපි නොයේක විදිහ අදහස් ඇති කරගත්තා. ඒතන නොයේක විදිහ අදහස් කරන කාරණ ඇති කරගත්තේ මිනිස්සෙක් ගැන. මිනිස්සයා කියපු කාරණාව ඇත්තටම ඇති ඇති නැති නමුත් අපි ඇත්ත නොදැක පඹයා කියලා හඳුනා නොගත්ත කම නිසා ඇතිවෙච්ච කෙලෙසියක් වුණා. එතකොට අපිට මේ කෙලෙසිය පඹය කියලා දකින්නකොටම මිනිසය කියපු අදහසට මොකද වෙන්නේ? නැති වුණා. කොහටද ගියේ? ගියා කියන කතාවක් එහෙම අහන්න පුදුමද?
හේතු නැති නිසා. හේතු නැති වුණා.
හේතු ටික නැති වුණා. නැති වෙනකොට මේ වගේ ඵලයකට මේ වගේ කාරණාවකට කෙලෙසියකට ඉද නැති වුණා. කියලා එහෙම මට දිගන්නේ
මොනවද? ඒතර ක්ලේශය කියන එක පැවතුනේ හේතුවක් තිබුණා. මොකද නොදන්නාකම. වරදවා වටහා ගැනීමක් තිබිච්ච නිසා තමයි හැම වෙලේම කෙලෙස් කියන ධර්මතාවයේ විද්‍යමාන වෙලා තියෙන්නේ. එහෙම පැහැදිලිද? ඒ ප්‍රමාණය මිනිස්සෙක් හැටියට දීර්ණයක් ගත්තොත් තව ධර්මතාවයකට ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම බදනම් වෙලා තියෙන්නේ පඹේ කියන කාරණාව නොදැක්ක නිසා. පඹේ කියන කාරණාව පිළිබඳව මිනිස්සෙක් කියලා තිබුණේ මොකද ඒකට ඇත්තටම? අවිද්‍යාව. නොදන්නාකම. කෙලෙස්ය. එහෙනම් එතකොට පඹේ කියලා යම් වෙලාවක දැක්කහම ඒකට මොකද කියන්නේ? සම්මාදිට්ඨි. හරි නේද? හරි දැකීමක් වුණා. හරි දැකීමක් වෙනකොටම නැති වෙන්නේ මොකද්ද? ඔව් මොනවද අපි ඒකට පොදු වෙයි කියපු නම? ක්ලේශය නැති වුණා වෙන්න වෙනවා නේද? එතකොට දැන් අපි හොඳට අවධානය යොමු කරන්ට පවතිනවා නම් යම් දුකක් නැති කරගන්න ඕන නම් යම් දුකක් නැති කළ ගත යුත්තේ ක්ලේශය කියලා වටහා ගත්තා. ක්ලේශයන් කියලා වටහා ගත්තා. මොකද ක්ලේශයන් නිසා තමයි නැවත හරි දුක් උපද්දවල දෙන්නේ නිසා. එතකොට ක්ලේශයන් කියන කාරණාව පිළිබඳව දැන් ওই උපමාවෙන් කිව්වට ක්ලේශයන් කියන එක පිළිබඳව සියුම්ම විවිධාකාරයෙන් වටහා ගන්න වෙනවා. නමුත් ක්ලේශයන් කියන එක වටහා ගන්න අපි දන්නවා කි මොකද තණ්හාව ගැන? තණ්හාව ගැන දන්නවනම් තණ්හාව දුරු කරන්න උත්සාහ කරන ওই පින්වතුන් කුමක් නැති කළ යුතුද? ඒක තමයි මම කෙටියෙන් ඇහුවේ. කෙටියෙන් කියන්නේ දැන් ඔය කියන කාරණාවට එන්න සුදුසුයි නම් සුදුසුකම තියෙන්න ඕන. දැන් ඔය කියපු උපමාවෙන් දැන් අතන තිබුණු මනුස්සයා නැමැති ක්ලේශය මනුස්ස සංකල්පෙන් ආපු ක්ලේශය නැති කරන්න එක දෙයයි කලේ. විචාරින්ද බැරි වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේද? අපි දැන් උත්සාහය අත්හරිමු. එහෙම වෙන්නේ නැහැ. අපිට අවශ්‍යයි දිගහර ගන්න නේද? එතකොට දැන් අවිද්‍යාව නැති කර ගැනීම වගේ තැනකින් ඇහුවොත් ඒක තමයි මම ක්ලේශයන් නැති කර ගැනීම සම්බන්ධයෙන් ඇහුවොත් මොකක් නැති කිරීම සම්බන්ධයෙන්ද අපි ක්‍රියාත්මක වී යුත්තේ ඇත්තටම? අතන උපමාව අපි හඳුන මතක් කරපු උපමාව හැටියට යම් ආකාරයකින් පැවැත්මක් තියනවාද? මිනිස්සයා කියලා දැක්කේ වැරදි වුණා. වැරද්දා. නමුත් යම් ආකාරයක පැවැත්මක් එතන තිබුණාද? ඈ කොයි මං උපමාව ගැන අහන්නේ? උපමාවගෙන අහන්නේ මොකද්ද? පඹයා නැමැති ඇත්තක් තිබුණා. එතකොට මිනිස්සයා කියන ඇත්තයි එතන නැත්තේ. කෙලෙස් පැවතුනේ වැරදි හැටියට ඇති දෙයක් තීරණය කරගත්ත නිසා නේද? මිනිස්සයා කියලා දෙයක් තියෙනවා කියලා ගත්ත තීරණය මතයි කෙලෙස්යන් නිර්මාණය. එතකොට යම් දෙයක් තියෙනව නැහැ නේද? අපි තියෙනවා කියමුකො. ඒ තියෙන දේ නිසාද කෙලෙස් ඇවිල්ලා තියෙන්නේ? තියෙන දේ නිසාද කෙලෙස් ඇවිල්ලා තියෙන්නේ? නෑ. එහෙනම්
තියෙන දේ අපිට දුක ඇති වුණේ ප්‍රශ්න ගැටලු ඇති වුණේ මිනිසෙක් නිසා. මේ මිනිස්සයා කොහොම කෙනෙක්ද මට බනීද දන්නේ කොහොමද කියලා අපි දුක් විඳේ දුක ඇති වුණේ ප්‍රශ්න ගැටලු ඇති වුණේ දැන් මිනිසෙක් නිසායි නේද? එතකොට අපිට ඇති වෙච්ච කෙලෙසිය නැත්නම් දුක ඇති වුණකො මිනිසයා පදනම් කරා නේද? මනුෂ්‍යය කියන කාරණාව ඇතුලේ ඇත්ත ඇති ඇති පවතින ධර්මතාවය තුලද කියලා. ඒ
එතකොට වැරදි අවබෝධය නිසා යමක් තියෙනවා ඒ පිළිබඳව අපි තීරණය කරලා තියෙනවා නැති විදිහට. නැති දෙයක් ඇති නැති එක. එතකොට මේ උපමාවෙන් ගැලපෙන අපේ සිද්ධාන්තය මොකද්ද? අපිට තියෙන වැරද්ද මොකද්ද? හරි, අපි කතා කළා දුක තියෙනවා කියලා. දුකට හේතුව තණ්හාව, විද්‍යාවාදී ධර්මතාවයෙන් අපි මතු කළා. එතකොට දැන් කොතෙන්දද අපි පඹයා දැමිය යුත්තේ? කොතෙන්දද අපි පඹයාට මනුස්සයා කියලා ගත තීරණය දැමිය යුත්තේ? හොඳට අමුණගන්න ඔය කාරණා ටික. අපි පඹයා කියලා සිද්ධාන්ත කතාව තුළ කිව්වා පඹයා. ඊට පස්සේ පඹයා පිළිබඳව තීරණය දාගත්තා මනුස්සයා කියලා. නේද? කතාවේ හැටියට, ප්‍රමාණය හැටියට. ඒ දාගත්ත ඒ සිද්ධි දෙකට අපි මනුස්සයා හැටියට යොදා ගන්න සිද්ධිය කොතෙන්ද ගලපා ගන්නෙ?
අපේ ජීවිතේ
ජීවිතය තුළ, එහෙම නැත්නම් අපි දුක නැති කරන්න යන මේ උත්සාහය තුළ. ඇත්තටම පෞතින ධර්මතාවයේ හැටියට පඹයා නිර්මාණය වුණා නම් ඒ එතෙන්ද දාගන්න සුදුසු මොකද්ද? නෑ නෑ, මේ අහන ප්‍රශ්නේ මේ උපමාවයි
උපමාව
උපමෙය හැටියට අපේ ජීවිතෙන් දත යුත්තේ කොහොමද?
දැන් උපමාවක් නෙකලේ පඹයා ඉන්න තැන අපි මනුෂ්‍යයා කියලා දකිනවා. නමුත් පවතින පඹයා දකිනකොට මනුෂ්‍යයා කියන එක දුර වෙනවා කියලා අපි මේ උපමාවක් කතා කරා. දැන් උපමෙය උපමාව අතහැරලා දත යුත්තේ ඊට පස්සේ අපේ ජීවිතෙන් දැන් අතන ඇත්ත ඇති හැටියම පැවතුණු පඹයා වගේ කියලා අපේ ජීවිතයේ ඇත්ත ඇති හැටි පවතින මෙන්න මේකයි. එතන එහෙම වෙච්ච තැන පඹයා හිටපු තැන මිනිස්සුя දැක්කා වගේ ඇත්ත ඇති හැටියට පවතින අපේ ජීවිතේ මෙන්න මේක, මෙහෙම තැන අපි දකින්නේ මෙහෙම කියලා අපේ ජීවිතේ ගැළපීමක් අවශ්‍යයි කියන එකයි ආනන්දනන්ද මතක් කරා. ඒ කියපු කාරණා දෙකෙන්ම එකම උත්තරේ කිව්වේ කිසි ගැළලුවක් නැහැ. නාම රූප කියලා කිව්වත් පංචස්කන්ධය කියලා කිව්වත් අපිට එකයි කියලා කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. තවත් උත්තර එහෙම තියෙනවද? ඔව්. මොකද්ද? කොතෙන්දද? පඹය කියන තැනට, මනුස්සයා කියන තැනට දීපු අර්ථකථනම අපි හරි. වැරදි දැකීම කියන එක තමයි ජීවිතේ සිද්ධාන්තය කියන්නේ විදිහට. අපි යන්නේ දැන් අපේ ජීවිතේ හඹයවගේ අපේ ජීවිතෙන් දැක්ක යුත්තේ කොතනද? ඇත්ත ඇටි හැටිම පවතින දේ හැටියට අපි දැක්ක යුත්තේ හඹයවගේ කොතනද? හඹය ඉන්න තැන මිනිසයා කියලා රැවටුනා වගේ අපේ ජීවිතයෙන් අපි
මොනවාගේ
දේද දැක්කේ?
වර්ධවාගත්තේ මොකද්ද?
වර්ධවාගත්තේ මොකද්ද? මෙහෙම තියෙන තැන අපි අරගෙන තියෙන මෙහෙම. හඹයා වෙච්ච තැන ගත්තේ මිනිසයා වගේ. අපේ ජීවිතයේ කියන තැන පවතින මෙහෙම එකක්, මෙහෙම එකක් තමයි අපි අරගෙන තියෙන මෙහෙම. ඒක අපිට අපේ ජීවිතෙන්
දැන් උපමාවක් තේරුම්
ගැනීමට
උපමාව දෙරන්න වෙලා දැන්. නෑ නෑ, දෙතුන් දෙනෙකුට මේක වැටහෙන්නේ නැතුව නෙවෙයි. මේ මෑණිවරුන් කීප දෙනෙක් පියවරුන් මෙතන ඉන්නේ. මේ ආයත වැඩෙන්නේ නැතුව නෙවෙයි. නමුත් හැම දිනම නියෝජනය කරමින් මේක වටහා ගැනීම අවශ්‍ය වෙනවා නේද? නැත්නම් මෙතන දෙතුන් දිනකට හතර පහ දිනකට මේ කාරණාව බොහෝ විට තේරෙනවා. නමුත් හැම දිනම උත්සාහ කරන්න ඒ ආයතන දාලා තමනුත් මෙතනින් නැගිටලා යන්න නෙවෙයි. තමනුත් මොනවා හරි ඉගෙනගෙන නුවණින් වටහාගෙන තමන්ගේ තීරණයක් අලුතෙන් ඇති කරගෙන තමන්ගේ සම්මාදිට්ඨිය දියුණු කරගෙන යන්න අවස්ථාවක් උදා කරගන්න ඕන නිසා මේ නැවත නැවත මේ කාරණාව විමසන්න. ඒක දැන් මාධ්‍යනේ මේ පරමාර්ථය. අපි අහන්නේ දැන් මේ කෙලෙසිය කොහොමද අපි ගාව දකින්නේ කියන එක. අර උපමා උපමේය දෙක ගලපන්නකො. ඒ කියන්නේ අපි කෙලෙස් නැති කරගන්නද නම් මේ කියන කාරණාව හොඳට තේරුම් ගන්න. දැන් කාට හරි දැන් ආරංචි වුණොත් ගෙදර කඩලා කියලා ඔතන නැගිටින්නේ නැතුවම ඉන්න ගැතියි. අපිට ගෞරවයෙන් එහෙම නෙවෙයි. නැගිටින්න නැතුව ඉන්න කෙනෙක් ඉන්නවද මෙතන හත උස්සලා ගන්නන්නේ? දැන් ඔයගොල්ලෝගේ ජීවත් වෙන මේ පණ වගේ ආරක්ෂා කරන ගෙදර තියෙන සියලුම දේ මංකොල්ල කාලා කියලා පණ විදයක් ආවොත් පොඩිවත් කම්පනයක් ඇතිවන කෙනෙක් මෙතන ඉන්නවද කියලා? ඇති වෙනවා. එහෙනම් ඒ මොකද්ද කෙලෙස් තියෙන නිසා? ඒ කියන්නේ අපිට නැති කරගන්න අවශ්‍ය දේ තාම අපි ළඟ තියෙනවනේ. අපි උත්තර දීලා බලන්න ගියට හරියන්නේ නැහැ නේ. ඒ කියන්නේ කවුරු හරි සම්මුලට ඇවිල්ලා ගැහුවොත් ගහන්න පුළුවන් කියන්නේ නම් ගහනා, යොදන්න වෙනව නම් වැඳලා සමාව ගන්නවා. ඇයි? රජ කෙනෙක් වගේ ඇවිල්ලා ගැහුවොත් එමු ගහන්න යන්නේ නේද? ඔව්. එන තමදාගෙන ඇවිල්ලා එහෙනම් අපි යමෙක් දිනන්න පුළුවන් නම් එයත් එක්ක පොරල්ලයි. දිනන්න බැරි කෙනෙක් නම් වැඳලා හරි දෙරෙන්ද උත්සාහවත් වෙයි. ඕකනේ කරන්නේ. මොහොතරත් වැඳයි අයිය පිළිද ගැටි අපි යනකොට දැක්කා. වැල්ල ඉස්සරහට ගිහලා වැඳ වැඳ ඉන්නවා. ඉතින් ඒකයි මේ කියන්නේ. මේ කෙලෙස් ධර්මයන් අපි ළඟ තියෙනවා කියන එක වටහා ගන්න. වටහාගෙන අපි නැති කරන්න උත්සාහ කරනවා නම් ඒ කෙලෙස්යන් කෙසේද නැති කළ යුත්තේ කියන කාරණාවට ස්ථිර පදනමක් තියෙන්න ඕනේ. නිකම්ම නිකම් ඔහේ මේ අර කනමුන්තිර ගහනවා වගේ ගහලා කෙලෙස් නැති වෙන්නේ නැහනේ. එතකොට සිනුතුන් හැම වෙලේම තර්ක කරන්න තමන්ගේ නුවණින් විමසන්න කොහොමද බැලිය යුත්තේ? කෙසේද බැලිය යුත්තේ කියන කාරණාව වෙන්නනම් අපේ ජීවිතේ තුළ කෙලෙස් නැති කරනවා කියන එක වෙන්න නම් මනා අවධානයකින් හැමදාම මේ කාරණාව තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ උපමාවෙන් හැටියට කියනවා නම් පඹයේ ඉන්නේ එතන බඹයා කියන ධර්මතාවයේ තියෙද්දි මිනිස්සයා හැටියට පේනවා නම් නුවණින් මනසකාර කළ යුතුයි, යොනිස මනසකාර කළ යුතුයි නැවත නැවත පඹයා කියන ධර්මතාවයේ මතු වෙන විදිහට තියෙන දේ පෙනෙන විදිහට මනිකාර කළොත් මනුස සංඥාවෙන් ඉපදිච්ච යම් ආකල්ප විකල්ප කෙලෙස් ධර්මයන් වේවා වේවා තරහ ආසාවන් වේවා මෙව දුරු වෙන්න වෙනවන්නේ. පඹයා කියන එකම නිතරම එළඹිලා සිටියොත් එහෙම දැනට මනුස සංඥාව ඉපදිලා තිබුණොත් පඹයා නිසා අපිට පුද්ගල සංඥාවෙන් එන ප්‍රශ්න ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම නේද? එන්නේ ඒ වගේම තන අපිට ඇති වෙලා තියෙනවා තමන්ගේ ජීවිතය තුළ. ඒකයි ක්ලේශ ධර්මයේ වටහා ගන්න කියන්නේ. නැත්තම් ක්ලේශ නැති කරනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒතර ක්ලේශ ධර්මයන් හැටියට තියෙන ධර්මතාවය පිළිබඳව වටහා ගැනීම අපහසුමයි අපිට ඇත්තටම තියෙන එක විදිහකින් බැලුවොත් එහෙනම් දුක වටහා ගන්න බැරි වුණා කියන්නේ ඒකයි. කියන්නේ පවතින දේ වටහා ගන්න බැරි වුණා කියන්නේ දුක වටහා ගන්න බැරි වුණා කියන එක. පවතින දේ නිසා ඇති වෙච්ච සංඥාව වටහා ගන්න බැරි වෙච්ච නිසා ඇති වුණා ක්ලේශ. මොකද උනේ? දුක වටහා ගන්නත් බැරි වුණා. පවතින දේ වටහා ගන්න බැරි වුණා කියන්නේ ඒකද? පඹයා කියන කාරණාව වටහා ගන්නත් බැරි වුණා. එතකොට ඒක වටහා ගන්න බැරි වුණා නම් වැරදවා වටහා ගැනීම සිද්ධ වෙන්නේ නැද්ද? වරදවා වටහා ගැනීම සිද්ධ වෙනවාමයි. අපි දන්න තැනින් හම්බෙන එක අපි තීරණය කරනවා. ඒ විදිහට තීරණය කළේ මොකද්ද අපි ඇත්තටම කියනවා නම් මම පුද්ගලයා, සත්වයා, ආත්මය, මගේ මේ වගේ ධර්මතාවයන් තමයි අපි තීරණය කළේ. කම්බය කියන කාරණාව වශයෙන් දුක කියන කාරණාව අපි හැදෙට අවධානය යොමු නොකළපු නිසා ඒ නිසාම පෙනෙන්නේ හිදින මායා ස්වරූපයක් වුණා නම් මම කියන කාරණාව ඒක අපි අල්ලගත්තා. එහෙනම් මම තමයි ඉන්නේ. එහෙනම් මේක මොකද්ද? තියෙන දෙයක්ද? මොකක්ද එහෙනම් සුදුනේ? ආර ඉස්සෙල්ලා කිව්වෝ මොකක්ද ඒක දැත්තනම කිව්වේ? ක්ලේශයක් නේ. ක්ලේශයක් නේද මම කියන්නේ? ආශ්‍රවයක් නේද මම කියන්නේ? නැති කළ යුතු දහමක් නේද? ඇයි දුක නැති කරන්න ඕන නැති කළ යුතු දහම? එහෙම නේද? එතකොට දැන් මම කියන එක ක්ලේශයක් කියලා වැඩි වෙනවද මේ කොටොම? දැන් ඔය ඉන්නේ මමමද? අර මුලින්ම ආව ප්‍රශ්නේ ඒක නිතරේ දකුණෙන් ඉන්න මෙච්චරක් කියන්නේ. ඉතේ ඇති වෙන්න තනි කර මිත්‍යාව. ගහක් ගලක් වගේ පළවදියන් වල අරටුවක් තියනවා වගේ පෙනී හිටියද? තනිකර හිතෙන් උපදවාගත්ත නොදන්නාකම නැමැති අදහස් මාත්‍රයක් නැවත නැවත ඇසුරු කිරීම නිසා මුළු ඇඟේම දැසගෙන තියෙනවා වගේ. මුළු ඇඟේම නෙවෙයි මේ මුළු ලෝකෙම තුල දැසගෙන ඉන්නවා. මොකද්ද? මම කියන අදහස, මගේ කියන අදහස, ආත්මය කියන අදහස, මේ ආත්මේ මේ ආත්මේට ආවා, මේ ආත්මෙන් ඊළඟ ආත්මයට යනවා කියන කාරණා. මේ කාරණාව හැම පටලවා ගන්න බා පුනර්භවයේ සම්බන්ධයි. ඒවත් කියලායි. ඈ? එතකොටත් ඒ කියන්නේ වෙනස් සිද්ධියක් වරදවා වටහාගෙන එහෙම කියනවනම්. පැහැදිලිද දැන්? පවතින දේ වෙන්න ඕන, පවතින දේ වෙන්න ඕනේ මොකද්ද එතකොට? දුක. දුක කියන්නේ මොකද්ද කියන කාරණාව අපි වටහා ගමු. එතකොට පවතින දේ හරි හැටියට නොවැටෙච්ච නිසා ඇති වුණ මොකද්ද? කෙලෙස්. කෙලෙස් ඇති වුණා. හරියට වටහා ගත්තේ නැති නිසා මොකද වටහා ගත්තේ කොහොමද? මම කියන්නේ. එතන ඉඳලම පවතින්නේ දිට්ඨි වශයෙන් ආශ්‍රව වශයෙන් අපි ගත්තොත් එහෙම කෙලෙස් ගොඩක්. ඒතර කෙලෙස් ගොඩක්ම නැවත ආශ්‍රය කරනවා නම් ගැලවෙද දුක? වෙන්නේ නැන්නේ. දැනටත් වෙනවනේ. අපි හැමදෙනාම අහුවෙලානේ. එතකොට හොඳට වටහා ගන්නට එක කාරණයක් හැටියට අපි හොඳට අවධානය යොමු කළේ නැත්නම් පුද්ගලත්වයේ පවතින ඒ කියන්නේ මේ කෙලෙස්යේ පවතින දැන් මේ කියපු පමණින් තේරෙනවා කියලා මං හිතන්නේ නැහැ. සමාන විදිහට තේරෙන්නත් පුළුවන්. කෙලෙස්යක් පවතින්නේ නැතිම දෙයක් කෙරෙහි නේද? කෙලෙස්යක් පවතින්නේ නැති දෙයක් කෙරෙහි තියෙන සංඥාව උපදවාගත්ත නිසා. එතකොට මේක නැති කර ගන්න නම් අපි අවබෝධ කරගත යුතුයි තියෙන දේ. ඒ කියන්නේ ඇහැ ලොකු කරලා ලං වෙලා බලන්න වෙනවා. අතරම තියෙන්නේ මොනවද කියලා. ඒවා කියලා තියෙන්නේ කොහොමද කියලා. ඒවා කුමක් නිසා පවතිනවද කියලා. එහෙම හොයලා බලුවොත් හොඳට තේරිච්ච කෙනෙකුට කියන්න මෙන්න මේ කවුරු හරි උත්තර දෙනවා නම් ඒ උත්තරේ ගැන අවධානයෙන් ඉන්නත් අතරම පවතින්නේ මොනවද? මෙහි කිව්ව ඉස්සෙල්ලා පංචස්කන්ධ කියලා නාම රූප කියලා කිව්වා. කෙටියෙන් ලස්සනට වචන කීපකින් කියනවා නම් මොනවද අතරම පවතින්නේ? ඔව්. අන්න ඒ වගේ වචන වලින්ම කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මෙවැනි ධර්මතා පහක් ඇසුරු කරගෙන තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ මම කියන සංඥාව දැන ගැනීම එහෙම නැත්නම් කෙලෙස්ේ අවිද්‍යාව වැසගෙන තියෙන්නේ එතකොට කොහොමද ඇසුරු කරගන්නේ රූපය ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංඛාරය ඇසුරු කරගෙන විඤ්ඤාණය ඇසුරු කරගෙන එතකොට මේ 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 විදිහට කෙලෙස්යෙන් සහිත වුණොත් මේ ස්කන්ධ පංචකෙට කොහොමද අපි හඳුන්වන්නේ? පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදාන වශයෙන් මම මගේ වශයෙන් අල්ලාගත්ත කෙලෙස් සහ බැඳුණු ස්කන්ධ කියලායි අපි කියන්නේ. එතකොට කෙලෙස් සහ බැඳුණු ස්කන්ධයන් පරිහරණය වෙලා තියෙන ඇත්තම මම කියන්නේ. අය වෙනම රූපේ මගේ කියලා හිතේ තින්න ඕනේ නැහැ. මම කියලා කවුරු හරි කතා කළා නම් රූපය උපාදාන වෙලා. තේරෙනවනේ? වේදනාව මේ මම කියලා කතා කරා නම් වේදනාව උපාදාන වෙලා. මම කියලා කතා කළා නම් සංඥාව උපාදාන වෙලා. මම කියලා කතා කරා නම් සංඛාරේ උපාදාන වෙලා. මම කියලා කතා කරා නම් ඒ කියන්නේ බැසගෙන අර අපි කිව්වේ දැන් මේ මම කියන තැනින් අල්ලාගෙන දැඩිව අල්ලාගෙන කතා කරා නම් එතන ස්කන්ධ පංචකේම උපාදාන කරගෙනයි කතා කරලා තියෙන්නේ දැනගෙන තියෙන්නේ හදාස් කරලා තියෙන්නේ අපි දැසගෙන ඉන්නේ ඔය මට්ටම. එතකොට ඔය කියන තැනටයි අපි අවධානය යොමු කරන්න ඕනේ මේ යමක් උත්තරය වශයෙන් අපි දැන් දෙනවනะ. අපි කතා කරනවා. තමන් විදර්ශනාව සඳහා යොදා ගන්නවනะ. නිවන් දැකීම සඳහා කෙලෙස් නැති කරන්න උත්සාහවත් වෙනවා නම් කෙසේ වේද අර උපමාවටම ගලපලා හිතන්න නැවත නැවත හිතන්න නොපෙරිච්ච කෙනෙක් ඉන්නවා නම් යමක් පවතිනවා. ඒ පවතින දේ මෙන්න මෙහි හාමුදුරුවෝ කියනවා නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු වෙනස් විදිහකට පේනවා කියලා. ඒ කියන්නේ පඹේ ඉන්න තැන මිනිස්සෙක් වගේ පේනවලු. ඇත්ත පඹේ යන මිනිස්සෙක් වගේ පේන්න පුළුවන්. එතකොට මිනිස්සෙක් කියන කාරණාව නිසා තමයි ගත තීරණය නිසා තමයි ඇතිවලා තියෙන්නේ කෙලෙස්. එයා අපේ ගමේද අනුන්ගේ ගමකද මගේ හිතවතෙක්ද මගේ තරහකාරයෙක්ද කියන කෙලෙස් ඇති වෙන්නේ මිනිස්සෙක් කියලා තීරණය කරපු නිසා. ඒකත් ඇත්ත. එතකොට කෙලෙස් ඇතිලා තියෙන්නේ වැරදි දෘෂ්ටිය නිසා. පඹයට මිනිස්සයා කියලා දෘෂ්ටියක් දාගත්තා. ඒ නිසා තමයි මගේ හිතවදාද නැද්ද කියන කාරණා හරහා කෙලෙස්යෙන් උපදුනේ අදහස් උපදුනේ නේද? ඒ නිසා තමයි නොයෙක් දුකක් උපදිනවනම් ඉපදුනේ. එහෙමනම් දැන් මෙන්න මේ උපමාවම ආපහු ගවේෂණය කරගන්න මට තියෙන ප්‍රශ්නේ මොකද ඔයාලා? අද මේ දුක් උපදිනවා මොනවද දුක් කියන්නේ? ජාජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස අප්පිය සම්පයෝග පීවිප්පයෝග ඉච්ඡිතලාව කියලා මේවානේ මේ ධර්මතාවයන් උපදිනවා. ඒතකොට මේ ධර්මතාවයන් එහෙනම් උපදින්න ඕනේ වැරදිවට ගත්ත දෘෂ්ටියක් නිසා නේද? වැරදිවට ගත්ත දෘෂ්ටිය තමයි හාමුදුරුවෝ කියන විදිහට හෝ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මම කියලා ගත්ත එක සක්කාය දිට්ඨිය මගේ කියලා ගත්ත එක, නැත්නම් ආත්මය කියලා ගත්ත එක, නිත්‍යයි කියලා ගත්ත එක, සුභයි කියලා ගත්ත එක, නිත්‍යයි සුභයි සුඛයි කියලා ගත්ත එක, ආත්මයි කියලා ගත්ත එක, මෙන්න මේවා කියනවා මේ වැරදිලට ගත්ත දෘෂ්ටිය. ඒක මෙතන තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මම කියලා ආත්ම කියලා ස්ථිර දෙයක් කොහෙවත් තියෙන්නේ නැහැ. මනුස්සයෙක් එතන නැහැ. පඹයෙක් ඉන්නේ කියලා කියනවා වගේ උපමාවෙන් එතන තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා ධර්මතා ටිකක් උඩු කියලා හිතලා තමන් පරිශීලනය කරන්න වටිනවා. මොකද එහෙමම පරිශීලනය කරගෙන ওই කාරණා ටික බෙදාගත්තොත් තමයි දුකත් දුකට හේතුවත් බෙදිලා අහුවෙන්නේ. දුකත් දුකට හේතුවත් බෙදිලා අහුනොත් පමණමයි හේතුව නැති කරන්න පුළුවන් වෙන්නේ. හේතුව නැති කරන්න පුළුවන්. හේතුව නැති කරනවාට අපි කියලා කියනවා මොකද්ද? දුක නිරෝධය කියලා අයියේ. දුක නිරෝධය හැටියට දෙන්නේ සත්‍යය තුළ දෙන්නේ මොකද්ද? තණ්හාව නැති කිරීම තමයි දුක නිරෝධය. එතකොට නිරෝධ කරන මාර්ගයක් තියෙනවා නම් මාර්ගය වෙන්නේ ඒකමයි. ඒකට කියනවා නිරෝධගාමිනී ප්‍රතිපදාව. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් දුකත් සමුදයත් බෙදාගන්න දස්ස වෙන්නම වෙනවා. කෙලෙස් ඕකේ. කෙලෙස් හඳුනාගන්න වෙනවා. කෙලෙස් නිසා උපදින ඵලය හඳුනා ගන්න වෙනවා වෙන වෙනම නේද? එතකොට මේ කියන කාරණාවට අර උපමාව හරහා තව තවත් කතා කරලා සාකච්ඡා කරන මේ කාරණාව අවධානය යොමු කරන්න. එතකොට කොහොමද මේක තේන්නේ කියන එක විතරක් අපිට කියා දෙන්න පුළුවන් පොඩි උත්. මොකද තමන් යෝනිසෝ මනසිකාරය කරලා තමයි එහෙම මනා නුවණින් මෙනෙහි කරලා තමයි නැවතත් මේක අවබෝධ කරගන්නේ. කොහොම මොකද පඹයා මිනිස්යා හැටියට තේන්නේ ඇයි කියලා කවුරු හරි අහුවොත් මොකද දෙන උත්තරේ? මනුෂ්‍යය කියලා જાතියක් ඉන්නවා. ඒ වගේමයි මූණ වගේමයි යන්නර මුත්‍ටි. ඒ වගේමයි ඇහැ කනනාසය. ඒ වගේමයි අතපය. ඒ වගේම ඇඳුම් ඇඳලා. කියලා නම් අපි කියන්නේ මනුෂ්‍යයෙකුට නේද? ඒ සංඥාව මෙතන උපද්දවල දෙන නිසා තමයි අපි මනුෂ්‍යයෙක් හැටියට දකින්නේ. වතුර යම් ආකාරයකින් අපි හඳුනාගන්නේ පිළිහෙන නිසා වෙන්න පුළුවන්, රැල්ල ගහනවා වගේ නිසා වෙන්න පුළුවන්, අහසේ ඡායාව ආපහු ඒකහරහ වදින නිසා වෙන්න පුළුවන්. අපි වතුර කියලා හඳුනාගන්නවා යම් තැනක්. ඒ වගේ සංඥාවක්ම කොහෙන් හරි ඉපදවලා දුන්නොත් ඒකටත් අපි කියන්නේ සූදානම් වෙන්නේ අපි පුරුදු කරපු ධර්මතාව ගන්න වතුර කියලා. ওই වගේ පේන තවත් තැනක් තමයි මිරිඟු. මේ පැත්තේ ප්‍රසිද්ධව දන්නවා ඇති වාරුකාර කන්දාරවල ලොකුවටම තියෙනවලු පාරවල් වල යනකොටත් අපි දැකලා තියෙනවා. එතකොට වතුර නිසා උපදින සංඥාවක් තවත් තැනක ඉපදුනොත් අපි කියන්න සූදානම් වෙන්නේ ඉක්මනින්ම මොකද්ද? අන්න වතුර තියෙනවා කියලා. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? වතුර නිසා උපදින සංඥා මාත්‍රයන් මෙතන ඉපදෙන නිසා. ඉතින් ඉපදෙන්නේ කොහොමද කියලා විද්‍යාත්මක නුවණකින් හරි කවුරු හරි දැනගත්තොත් එයා කියන්නේ මොකද? ආන් අතෙන් ගිහලා වතුර ටිකක් දීලා එන්නේ කියලා. කියන්නේ නැහැ. ඇයි? දැන් වතුර වගේ පෙනුනට රැවටෙන්න හේතු වෙතන නැහැ. වතුර වගේ පෙනෙන බව ඇත්තයි. ඒ විදිහට පේන්න තියෙන හේතුවත් අපි දකිනවා. මෙන්න මේ වගේ ධර්මතාවයක් මෙතන වෙනවා ඇති කියලා. නිබිගෝ ගැනත් උනනම් කියා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට මිනිස්සෙක් හැටියට මම කියලා ආත්ම හැටියට නිත්‍ය හැටියට දිගින් දිගටම පෙනෙන ධර්මතාවයක් මෙතන පෙනෙනවා වුණාට පෙනෙනවනේ හැමදාම නේද? ඉපදිච්ච මමමයි අද ඉන්නේ කියලා. එහෙනම් පේනවනේ හැමෝටම. ගහපු මමමයි ගුටි ගන්නෙ ඈ. ගහපු කෙනාගෙන් ගහපු කාපු ගුටිය මමමයි කෑවේ. එහෙම නැත්නම් ආපහු පලිගත්තේ මමමයි. එහෙම නැත්නම් නඩු කියන්නේත් මමමයි, නඩුවෙන් දිනුවෙත් මමමයි. ඔය කාරණාවනේ තියෙන්නේ නේ. ඒ නිසානේ දිනන්ට උත්සාහ කරන්නේ හැම වෙලේම. එකම ප්‍රේකාවක් අපිට පේනවා. දිගටම හිටපු මම කෙනෙක් පේනවා නැහැ නේද? අපිට වැරදිවට තියෙන ඉතින් තේන්නේ කොහමද? එතකොට තියෙන්නේ ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන නම් ඔය කාරණා නිසා කොහොමද මේ කාරණාව තියෙන්නේ කියන කාරණාවයි අපි යෝනිසමනසිකාරය කරලා අවබෝධ කරගට යුත්තේ. එහෙම වුණොත් කිසි ගැටලුවක් නැතුව අපිට අතහැරෙන්න වෙනවා ආත්ම සංඥාව. අතහැරෙන්න වෙනවා නිත්‍ය සංඥාව. අතහැරෙන්න වෙනවා සුඛ සංඥාව. තව සුභ සංඥාවක් අතහැරෙන්න වෙනවා. එහෙම වුණොත් එහෙම අපිට තණ්හාවයෙන්, මානවයෙන්, දික්තිවසේ ඇලෙන මම කෙනෙක් එනත ඇසුරු කරන ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින්ද එන්න ඕන නම් එහෙනම් අපි මනාව වඩහගත යුතුයි. මෙහෙම තියෙන තැන කොහොමද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහ තියෙන තැන කොහොමද මනුස්ස භාවයක් එහෙම නැත්නම් ආත්ම භාවයක් නිත්‍ය භාවයක් පෙනෙන්නේ කියන එක අවධානය යොමු කරගත යුතුයි. ඒක පැහැදිලි කරගත්තොත් අපිට එතන තියෙන වැරදි දෘෂ්ටිය නැති වෙන්න වෙනවා. වැරදි දෘෂ්ටිය නැති වුණොත් ඒ නිසා පවතින ක්ලේශ ධර්මයන් නැති වෙන්න වෙනවා. ක්ලේශ ධර්මයන් නැති වුණොත් නැවත උපත කරා යන හේතුව නැති වුණා වෙනවා. එහෙමනම් ජාතිය ක්ෂය කරන්න පුළුවන්. ජාතිය නිසා ඇති වෙනවා නම් වයසට යාමේ නැති දුකක්, මෙතනපත් වෙනවා කියලා දුකක්, නැති වෙනවා කියලා දුකක්, ඒ සියලු දුක් නැති වෙන්න වෙනවා නේ. එහෙමනේ. එතකොට මෙන්න මේ න්‍යායයෙන් දර්ශනයක් ඇතිවෙතම යහනරුත් මතු කරේ. හැබැයි යම් නුවණක් තියෙන වෙනවා බත් පිඟානට බත් ටික එන්නේ කොහොමද කියලා. ඒ ටික දැනගත්තොත් නිහර සයින්ට අමාරුයි කී කියන්නේ නැහැ කහිනවා. කොටන්ට අමාරුයි කී කියන්නේ නැහැ කොටනවා. ඒ ලාභය දන්නවා. අපිට අද පෙනුනේ නැතුනට අනාගත ලාභය දන්නවා. එතකොට ඒ දර්ශනය පැහැදිලි කරගන්න කියන එකයි දැන් කියුවේ. මේක අද විතරක් නෙවෙයි සමහරවිට නොඑක අවස්ථාවන්වලදී කතා කරලා ඇති. එතකොට එතන තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා දක්වා තමයි මම මේ කරගෙන ආවේ. එතකොට මෙතන තියෙන ධර්මතා පිළිබඳවත් දැන් විස්තර කරන්න අවස්ථාවක් නෙවෙයි. නැවත නැවත ඇසීදු දහමක් රූපය කියන්නේ මොකද්ද? රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව මොකක්ද? වේදනාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ කොහොමද විස්තර කරලා තියෙන්නේ සංඥාව සංඛාර විඥාන? එතකොට මේ ධර්මතා පිළිබඳව අහලා තියෙන පිළිතුර වැටහෙනවා ඇති. රූපය වේදනාව සංඥාව සංඛාර විඥාන කියන ධර්මතා පහ එක මොහොතකදීම ඇතිවෙන ධර්මතා පහක් කියලා අහලා තියෙනවද එහෙම? එකට පවතින ධර්මතා පහක්. එකට පවතින ධර්මතා පහක් උපදින්නේ විවිධ හේතුන් නිසා වෙන්න පුළුවන්. එහෙම නේද? එහෙම නේද? ඔව්. මේ gadol උපදින්න පුළුවන් පස් වලින් වැලි වලින් නේද? එතකොට වීදුරු උපදින්න පුළුවන් ඒ තවත් පදාර්ථයකින්. ලී දඬු උපදින්න පුළුවන් තවත් හේතුවකින්. එහෙමනේ? නමුත් ඔය ඔක්කොම එකහුව කරලා එක තැනකට දාගත්තොත් අපිට යම් වැඩක් ගන්න පුළුවන්. මොකක්ද ගන්න තියෙන වැඩේ? දේවල් එහෙම අදලා තියෙන්නේ. ඈ? නේද? එන්නේ ඒ වගේ ප්‍රතිඵලයකට ගන්න පුළුවන්. ඒතකොට විවිධ හේතුන් නිසා හරි කමන්නේ. විවිධ මූලධර්මයන් නිසා හරි කමන්නේ. ඇති වෙනවා නම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක්. මේ ධර්මතා ටික එකහ වුණොත් මොනවා වෙන්න වෙයි? එතකොට මම ඉතල කිව්වේ ලී දඬු, වැලිගල් සිමෙන්ති, ඈ, ගඩොල්, උළු, ලී දඬු. මේවා ටික යම් ආකාරයකට එකතු වුණොත් මොකද වුනේ? යක් කියලා ධර්මතාවයක් උපද්දව ගන්න පුළුවන් වුණා අපිට නොතෙමි ඉන්ට පුළුවන් නොවැදී ඉන්ට ඊට පස්සේ ප්‍රියමනාපව ඉන්ට තනක් හදාගත්තනේ. නමුත් එකතු කරේ මොනවද? නොයේ නෝ ධර්මතාව ටිකක් නේ. දැන් ඇත්තටම තියනවාද ලී? ඈ? ලී නේ? වහලේ? හරි. පොළව? වැලි ගල් දිමින්ති තියෙනවා. හරි. ඔය ටික තියෙනවා කියලා තමයි බලන්න. රූපයක් කියලා දැන් තියෙනවා කියලා අපි කිව්වේ නැහැ කියලා කිව්වේ. රූපයක් තියෙනවා කියලා කිව්වේ. වේදනාව හේතු ඇතිකල තියෙනවා කියලා කිව්වේ. සංඥාවක් හේතු ඇතිකල තියෙනවා කියලා කිව්වේ. සංඛාරයක් චේතනාවක් හේතු ඇතිකල තියෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ විඥානය කියලා ධර්මතාවය තියෙනවා කියලා කිව්වේ. අපි ඊළඟට දැනගත්ත මේ ධර්මතා පහම අපි ඕවා විස්තර වශයෙන් දැනගත්ත පිළිසොත් ඇති තව හොයන්න ඕන කට්ටියකුත් ඇති. දැන් මේ උපමාවෙන්ම තේරුම් ගන්නත් මේ ධර්මතා පහක් නම් විවිධ හේතුන්ගෙන් හටගත් ධර්මතා නම් මේ ධර්මතා පහ එකට එකහ වුණොත් මොනවා වෙයිද? අර ටික එකට එකහ වුණාට පස්සේ අමුතුම දෙයක් හැදුණානේ. ඉතල තිබ්බ දෙයක් නෙවෙයි නේද හැදුනේ? මොකද හැදුනේ? දෙයක් අර කීප වටෝරේ තිබුණේ නැහැ. ගල් අතර තිබුණේත් නැහැ, ඊ අතර තිබුණේත් නැහැ නේ. මොකද හැදුනේ? නැතිම දෙයක් හැදුණද? හැදුණා නේද? එහෙනම් අතන ධර්මතා පහක් අපිට හම් වෙනනේ විවිධ හේතු නිසා පවතින එකක් නෙවෙයිනේ. දැන් පහක් දෙනෙක් එකතු වුණොත් මොනව හැදේ? නැති දෙයක් හැදුණා වෙන්න පුළුවන්ද? පස් දෙනෙක් එකම වෙච්ච නිසායි මං අහන්නේ. එක දෙයක් එකම වුණ නැති දෙයක් හැදෙයි. gadolayak genalla tiyela avakashaye tiyela තව අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දර කැලලා ලී කැලලා ගිනලා තියලා එකක් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇයි? හේතු එකයි තියෙන්නේ. නේද? නිකමට ලී කැලලා තුනක් ගිනලා එකම කරොත් අලුත් දෙයක් වෙදී. මොකද කියන්නේ අම්මලා දන්නවද? ඈ? ලී කැලලා තුනක් එකට ගිනලා
දැදලා හතරක් කියන්නේ
තුන හතරක්
අපේ එක තිරංගත සමාවයි.
දැක්කද එක ලීයක් ගෙනල්ලා එකතු කරාට මේක හැදෙන්නේ නෑ නේද? ලී දෙකක් එකතු කරන අලුත් දෙයක් හැදෙනවද? මොකද්ද? මිතිය නැමැති සංඥාව සංඛාරය නැත්තම් ධර්මතාවය කියන රූපය හැදුණා නේද? ඇයි ඒ? හේතු එකකට වැඩි ගන්න එකතු වෙච්ච නිසා නැති දෙයක් ඇති වුණා. අහුණාද? නැති දෙයක් ඇති වුණා. නිකමට ওই කෝඩ් තුනක් හැදෙට මතක තියාගන්න අර ගෙවල් පැල් කොට වල වල වෙන්න පුළුවන් මෙහි ගන්නත් එහෙම අපි ඔය කණු එකට බැඳලා මෙහෙම හදනවනේ කණු ලී තුනක් හොඳ සමබර ලී තුනක් තුන් පැත්තකින් මූණෙන් මූණ හැප්පෙන්න තිබ්බොත් එන ඈත තියලා මුල් පැත්ත ඈත තියලා පුළුවන් නේද එහෙම තිබ්බොත් වැටෙයිද වැටෙන්නේ නැතිනම් තියන්න පුළුවන් නේද එතකොට මේ එක ලීයක් තියන්න පුළුවන් දෙක ඒත් අපහසු එකක් අපහසුයි තුනක් අනිවාර්යයෙන්ම තියන්න පුළුවන් දක්ෂ වැඩේක මේ තිබ්බ දෙයක්ද එකකින් බැරි වුණ දෙකක් හෝ තුන එකතු වෙච්ච තැන නැති දෙයක් ඇති වුණා ඇති වුණාද මං කියන නිසා කියන්නේ ඒක එහෙමමයි නේද එහෙනම් අර කියපු කාරණා ටික ඉගෙන ගත්තොත් කොයි රූපය කියන එක පිළිබඳව හොඳට ඉගෙන ගත්තොත් කිසි දෙයක් බලන්න බෑ වේදනාව පිළිබඳව හොඳට ඉගෙන ගත්තොත් ඒ කියන්නේ වේදනාව කියන්නේ මොකද්ද වේදනාව කොමක් ඇතිකල්ලි ඇති වෙනවද වේදනාව නැති වෙන්නේ කොහොමද සංඥාව පිළිබඳව සංඛාරය පිළිබඳව විඥානය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මතා සියල්ල ඉගෙන ගත්තොත් මේක ඉගෙන ගන්න පුළුවන් රූපය කියන්නේ මොකද්ද කියලා සංඥාව සංඛාරය විඥානය කියන්නේ මොනවද කියලා මේක එකට තිබුණොත් එහෙම මොනව වෙයිද කියන එක හිතාගන්න කිසි බයක් වෙන්න ඕනේ නෑ මේවට එකට කියන හැටි ඉගෙන ගත්තොත් ඒත් දැන් අපි කියන්නේ දන්න දෙයක් හැටියට. නිකමට කිව්වොත් මම මෙහෙම පෙට්‍රෝල් ටිකකුත් තියෙනවා. නිකම් මේ පොළවේ දාලා. හරිද? ළඟ රෙදි ගොඩකුත් තියෙනවා පෙට්‍රෝල් ගෑවිලා. ගෑවෙන තරමේ ළඟින්. ගිනි කූරකුත් ඔය ළඟින්ම පත්වෙවි තියෙනවා කිව්වොත් මම ඊටු දෙයක් කියන්න ඕනද? දැන් මොනවද කියන්නේ? එතන අනිවාර්යෙන් තියෙනවනේ ගිනි ගොඩක්. ඒක තේරුණාද මං කියේ මොනවද පෙට්‍රෝල් ටිකක් තියෙනවා රෙදි වලට කිට්ටුව රෙදි ළඟම තියෙනවා දෙමෙ ගිනි කූරකුත් පත්වෙවි එතනම තියෙනවා කියලා මේ තුන් ධර්මයේ එකතැන තියෙනවා කියලා කිව්වොත් ඔයගොල්ලෝ පුදුම වෙනවද මෙතන ගිනි ගොඩක් තියෙනවා කිව්වොත් එතකොට මේ නැති දෙයක්ද හේතු ටික සම්පූර්ණ වෙච්ච නිසා දැන් නැති දෙයක් ඇති වෙලා නේද මේක තියෙනවා කියලා පිළිගත්තේ ගිනි කූර සහ ගිනි දැල් වෙනවා කියන කාරණාව ගිනි කූරක් පස් වෙලා තියෙනවා කියන කාරණාව දන්න නිසා පොඩි කාරණේ ඉංග්‍රීසි කාරයකට කියනවා කිසි සිංහල වචනයක් දන්නේ නැති එක්කෙනෙකුට ওই කාරණේම කියනවා ගිනි කූරක් පස් වෙවි තියෙනවා කියලා කියනවා එයාට තේරෙනවද එයා දන්නේ නැහැ මේ කියන අපදින සංඥාව එතකොට මේ රෙදි කියන කාරණාව තේරෙන්නේ නැති වෙන්න පුළුවන් පෙට්‍රෝල් තමයි ඉංග්‍රීසි වචනයෙන් නිසා තේරෙනවා කියනකොට හරි ඒකත් තේරෙන්නේ නැහැ මේ කාරණා ටිකම තියෙද්දී ගිනි ගොඩක් තියෙනවා කියලා කිව්වොත් ඕක තේරෙයිද යා අරව පිළිබඳව තේරෙන්නේ නැති කෙනාට gini ගොඩක් තියනවා කියලා කිව්වද තේරෙන්න විදිහක් එයාලා හිතන අඩුපාඩු මොකද්ද අර අර කියපු තුන් ධර්මයන් පිළිබඳව දන්නේ නැතිකම එහෙනම් එයා gini ගොඩක් ගැන විශ්වාස කරන්න නම් දැනගන්න ඕන ධර්මතාවයක් නේද දැන් ඔප්පුනේ gini කූර කියන්නේ මොකද්ද gini කූරක් දැල් වෙනවා කියන්නේ මොකද්ද කියන එක මම ඔක්කොලා දන්න හින්දා නේ බය නැතුව උත්තර දුන්නේ ඉතින් රෙදි ගොඩ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. රෙදි ගොඩ කිව්වොත් එහෙම ගල් ගොඩක් කියලා මං හිතේ තිබ්බොත් එහෙම ඒක හරියන්නේ නැහැ. එතකොට රෙදි ගොඩක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. පෙට්‍රෝල් කියන්නේ මොනවද කියලා දන්නවා. වහා ගිනි ඇවිලෙන සුළුයි කියලා දන්න දෙයක්. එහෙම නැතුව උතන වතුර ගොඩක් තිබ්බා කියලා කිව්වොත් අනිවාර්යෙන් කියන එතන නම් ගින්දර තියෙන විදිහක් නැහැ කියලා. මේ මොකක්ද? මේ හේතු පිළිබඳව හොඳටම දන්න නිසා. එතකොට රූපය පිළිබඳව හොඳටම දන්නවා නම් තේරුම් ගන්නට රූපේ කියනකොට අර පෙට්‍රෝල් කියනකොට කොච්චර තොරතුරු ටිකක් ඔය ඔළුවේ තියෙනවද නේද පෙට්‍රෝල් කියලා වචනයක් විතරයි මම කිව්වේ නමුත් මේ ඔක්කොම දන්නවද පෙට්‍රෝල් කියන්නේ මොනවද කියලා රූපේ කියනකොට සමහරවිට ඔච්චර ලොකු සංඥාවක් උපදින්නේ නැහැ. තමන් දන්නේ කිහිදේ දියන් ඉන්න නමුත් බුදුරජාන් වහන්සේ කියපු එක නම් ඔළුවට එන්නේ නැහැ. වේදනාව කියනකොට මොන හරි එනවා ඇති. ඔය අමාරුයි අම්මෝයි අම්මෝයි කියපු ටිකක් ඇලුවට එනවා ඇති. නමුත් වේදනාව පිළිබඳව වේදනාව ඇති වෙන්නේ කොහොමද, වේදනාව පවතින්නේ කොහොමද කියන එක ගැන හිතට එන්නේ නැහැ අදට. සංඥාව පිළිබඳව අද හිතට එන්නේ නැහැ. ඒ තරම් ලොකු නුවණකින් කොයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට එන්නේ නැහැ. සංඛාරයේ චේතනාව හිතවිලි කියන එක පිළිබඳව හිතට එන්නේ නැහැ. ඒ තරම් වේගකින් එහෙම නැත්නම් අවබෝධ කරගෙන අද. විඤ්ඤාණය කියන්නේ කොහොම එකද, කොහොම පවතින එකද, කුමක් ඇතිකල්ලි පවතින එකද ආදී වශයෙන් තොරතුරු හරියට විනිශ්චය වෙන්නේ නැහැ මේ ඔළුවේ. ඒ නිසා මේ පංච ධර්මයන් ධර්මතා පහ එකට තිබ්බා කියලා gini ගොඩක් තියෙනවා කියලා කිව්වා වගේ. දැන් මම කිව්වොත් ඔතන gini ගොඩක් තියෙනවා කියලා ගැලපෙන්නේ නැහැ. ඇයි අරව ටික තේරෙන්නේ නැති නිසා. දැන් මෙතන ආත්ම සංඥා උපද්දවන්න පුළුවන් නැතිම දෙයක් ඇති වෙනවා මෙන්න මේ වගේ. මම කියලා හිතා ගන්න පුළුවන් දෙයක්, පටිච්චසමුප්පන්න ධර්මතාවය මගේ කියලා කියන්න පුළුවන් දෙයක්, ආත්මය කියලා කියන්න පුළුවන් බවක සංඥාවක් මෙතන උපදිනවා කියලා අපි දැන් මේ නැවත කියනවා නේද? මේ බණ අහන්න ආපු දවසේ ඉඳලා රේඩියෝ වල බණ අහනකොට, පොත්පත් බලනකොට කියන්නේ නේද? ආත්මය කියලා දෙයක් තියෙනවා. බුදුදහමේ කියන්නේ ආත්මයක් නැහැ. එතන තියෙන පටිච්චසමුප්පාද ධර්මයක් කියලා ඇති. නමුත් අපිට ගැලපෙන්නේ නැහැනේ. අර ගින්දර කියන එක ගැලපුණේ නැත්නම් දැන් අම්මලා උත්සාහ කරන්නේ පුංචි පුතාලාට මොනවද කියන්නේ? ගින්දර කියන්නේ කොහොම එකක්ද? පෙට්‍රල් කියන්නේ මොකද්ද? ඈ? රෙදි කියන්නේ මොනවද? ඌව පිළිබඳවනේ උගන්නේ. ඊට පස්සේ යා අය පුදුම වෙලා අහන්නේ නැහැ. අන්තිමේදී තේරුම් ගන්නවානේ ගින්දර කියන්නේ මොකද්ද කියන්නේ. මෙහෙම දෙයක් ඇති වෙන්න සුදුසුයි කියලා තේරුම් ගන්නවානේ. ඒ ටිකට හේතු ටික හදුවා වගේ. දැන් හාමුදුරුවෝ කෙනෙකුට කරන්න පුළුවන් උපරිම දේ තමයි මොනවද එහෙනම්? මෙතන ආත්ම සංඥාව උපදිනවා කියන කාරණාව මනාව පැහැදිලිව පෙන්වන්න තියෙනවා. රූපය පිළිබඳව කියා දෙන්න වෙනවා. සංඥා පිළිබඳව කියා දෙන්න වෙනවා. සංඛාරය විඥානය පිළිබඳව කියා දෙන්න වෙනවා. මේවා පිළිබඳව තමන් හොඳට ගවේෂණය කළොත්ම පමණයි නේද මේක තේරෙන්නේ කවදා. එතකොට දැන් හොඳට දැනගන්න අදපත් යමක් නොවැටෙනා යම් ප්‍රමාණයක් වැටෙනා. ඒ වැටෙන ප්‍රමාණයට තේරුම් අරගෙන තියෙනවා. නොවැටෙන ප්‍රමාණයට ඉතුරු ටිකක් තව තේරුම් ගන්න තියෙනවා. පැහැදිලිද? නමුත් වටහා ගන්න එක දෙයක් තියෙනවා. ධර්මතා කීපයක් එකට එක්හසු වුණොත් නැති ධර්මතාවයක් උපදිනවා කියන කාරණාව. තේරුම් ගන්න සුදුසුයිනේ. තේරුම් ගන්න සුදුසුයිනේ. බලන්න දැන් හොඳට ගේ උපමාව අරගෙන. ගියක් අපිට නම් අදට හිතේ තියෙනවාමයි. නැහැ නෙවෙයිනේ. ගියක් නැද්ද? දැන් ආපහු දහම අහලා දෙන ඉඳ නෙවෙයි. ගියක් කියලා ධර්මතාවයක් තියෙනවා. මේක ඇත කියලා කියන්නේ වැරදි විදිහට. බුදුරජාණන් වහන්සේ කියන ක්‍රමයට නම් මේකට කියන්නේ වැරදි දෘෂ්ටියක් කියලා. ඇත නෙවෙයි කිය යුත්තේ. එහෙනම් කියෙන්නේ කොහොමද? අපි බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවනම් පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් කියලා කිය යුතුයි. ඇත කියලා කියන්නේ නැහැ. ඒකාන්තයෙන් ඇත කියලා කියන්නේ නැහැ. ඒකට කියනවා හේතු ඇති කල පවතින ධර්මයක් මිසක තියෙන ධර්මයක් නෙවෙයි. තියෙන ධර්මයක් නම් ඒක අල්ලාගෙන මොනවා හරි කරන්න පුළුවන්. කොහොක අල්ලාගෙනද? ගේ අල්ලාගෙන. නමුත් පවතින ධර්මයක් නොවෙච්ච නිසා අපිට ගේ අල්ලාගෙන මොනවත් කරන්න බෑ. ඇයි පවතින ධර්මයක් නම් මෙන්න මේ උපමාව හඳුරගන්න. පවතින ධර්මයක් නම් එවැනි දෙයක් හදාගන්න පුළුවන් වන්නේ එවැනි දෙයකින්මයි. කොහොමද? තියෙන දෙයක් නම් ඒ වගේ දෙයක් හදන්න පුළුවන් වෙන්නේ ඒ වගේ දෙයකින්මයි. හැබැයි වෙන දෙයකින් හදන්න පුළුවන් නම් දෙයක් නැතිව, දැන් ඉතලා කියපු කතාවට මිතන්න, දෙයක් නැතිව වෙන වෙන දේවල් ගොඩාක් එකහු කරලා යමක් හදන්න පුළුවන් නම් ඒකෙන්ම කියනවා එහෙම දෙයක් නැහැ කියලා ඉස්සෙල්ලා. වෙන වෙන දේවල් ගොඩක් එකතු කරලා යමක් හදන්න පුළුවන් නම් ඒකෙන් හොඳටම කියවෙනවා. එහෙනම් මේ හදලා උපදවාගත්ත ප්‍රතිපලේ කියන එක නැති දෙයක් කියලා කියවෙන්න වෙනවා. මේකම ගන්න ඕනේ. එහෙම. දැන් මෙන්න ලීකැලක් තියෙනවා. තල්ලත්තක් තියෙනවා. එතකොට දැන් මේ ලීකැල. මේක තල්ලත්. මේක මේ එක්ස්රේ කාඩ් කියන්නේ. මෙතන මේ නූල් ටික. දැන් වෙන වෙන හේතු කාරණා රාශියක් තිබුණු තැන අපිට හම්බ වෙනව මොකද්ද? වටාපත. දැන් මේක තිබුණුම දෙයක් නම් මේ වටාපතක් තව වටාපතක් කරනද මේ වටාපත් පැටියෙක් ගන්න එක. ඒක මේකෙම එකක් කියපෑ. ඒක මේක තියෙන එකක් නම්.
නමුත් අපිට බාහිර කාරණා රාශියක් එකතු කරලා මේක හදාගන්න පුළුවන් හින්දා මේකෙන් තියෙනවා වටාපිට කියලා එකක් තිබුණා නෙමෙයි මෙහෙම කාරණා එකතු කරනකොට නිර්මාණය වුණා මිසක තිබුණා නෙමෙයි කියන එක. බැරි වෙලා එහෙම වෙන වෙන කාරණා එකතු කරලා මේක නිර්මාණය කරන්න බැරි නම් දරුව මේක තිබුණ එකක්ම නම් තව වටාපිටක් ඕනෙ නම් මොකට කරන්න වෙන්නේ? මේකෙන් තව වැඩවත් දෙයක් ගන්න වෙනවා අපිට. නමුත් අපිට අද එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම වුණොත් දැන් මේ වටාපිට ඇති උනේ ඊගා වටාපිට හින්දා. ඊගා වටාපිට තුනේ ඊගා වටාපිට හින්දා කියලා වටාපිටේ પરම්පරාවටත් යන්න වෙනවා. නමුත් අපිට මේකෙන් ඉදිරියට ඇති වෙන වටාපිට ගැනවත් මේකට ඉස්සෙල්ලා තිබිච්ච වටාපිට ගැනවත් ඉදිරියට පිටිපසට යන්න ඕනේ නැහැ. මේ ධර්මතාවයේ මතු කරන්න පුළුවන් වෙන වෙන කාරණා එකතු කළා කියලා දැනන හන්දා. ඒ කියන්නේ මේ කාරණාව වටාපිට හදන්න දන්නවා කියන්නේ එයා වටාපිට හදුවා නෙමෙයි. මේක හැදෙන හේතු ටික ගැන හොඳට දැක්සයි. වටාපිට ගැන දන්නවා කියලා අපි කතා කරන තැන වටාපිට හදන්න එයා හරි දක්ෂයි කියලා කියන කාරණාවත් ඇත්තටම කළා තියෙන්නේ. වටාපිට හැදුවා නෙමෙයි වටාපිට හැදෙනවා. වටාපිට හැදෙන හේතු ටික හදාගන්න දක්ෂයි. මේ ලීය මෙහෙම කළා මෙහෙම තිබුණාම මේ එක්ස්රේ කෑල්ල මෙහෙම තිබුණාම මේ කල්ලත්ත මෙහෙම ගත්තාම මේ විදිහට මෙහෙම තිබ්බහම හැදෙනවා වටාපිට කියලා දන්නවා. දැන් මෙයා වටාපිට හැදුවද මේ? කියලා මොකද්ද? මේ හේතු ටික මෙහෙම මෙහෙම තිබ්බා. අන්තිමට හැදුණා මොකද්ද? වටාපිට. දැන් කියනවා මොකද්ද? වටාපිට හැදුවා කියලා. තමත් මෙහෙම කිව්වද ගැටලුවක් නැහැ. නමුත් මෙයා වටාපිට හදන්න දන්නවයි කියන කාරණාව තුලින් කියන්නේ මොකක් ගැන දැක්කයි කියන එකද? මේ ගැන මේ හේතු ටික පිළිබඳ එතකොට මේ හේතු පිළිබඳව දක්ෂ වෙච්ච කෙනාට ලෝකේ කියන්නේ වටාපිට හදන්න දක්ෂයි. එයා වටාපිට හැදුවයි කියලා සත්‍යනට යනවා. නමුත් ඇත්තටම වටාපිට කවුරුවත් හැදුවද? හැදුනද? හැදුනා නේද? නමුත් අපි ලෝකේ කියන්නේ හැදුවා කියලා. දැන් අපේ හඳුනනද මතක් කළේ ওই සිද්ධිය. ඉතින් මෙතනදී මේ ලීය විතරක් තිබුණොත් අපිට වටාපිටක් හම්බ වෙන්නේ නැහැ. එක්ස්රේ කෑල්ල විතරක් තිබුණොත් හම්බ වෙන්නේ නැහැ. තල්ලත් විතරක් තිබුණොත් හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ වගේ හේතු කාරණා කීපයක් හැඩයකට හිටියාම හේතු එකකටවත් අයිති නොවුණු මේකට ආවේනික නොවුණු මේකට ආවේනික නොවුණු මේකට ආවේනික නොවුණු මේ එකම ධර්මතාවයකට අයිති නොවුණු ධර්මතාවයක් මතුවෙලා ඵලයක් ඇති වෙලා තියෙනවා. දැන් අපිට හොඳට වටාපතක් දන්නවා අපි නේද? දැන් වටාපත කිව්වහම පෙන්වන්න බැයිද අපිට? පුළුවන්. වටාපත නෑ කියන්න පුළුවන්ද? බෑ පුළුවන්. මේ තේින්ද තියෙනවා. පවංග අහගන්නත් පුළුවන්. හොඳට. වටාපත තියෙනවා කියන්නේ ගැටලුවක් නෑ. මෙතන ඊගාවට ඒක ගැටලුවක් උනේ නැත්තේ එයා වටාපත වගේම වටාපත ඇති වෙච්ච හැටිත් දන්නවා වටාපත නැති වෙන හැටිත් දන්නවා. වටාපතක් දන්නවා වටාපත ඇති වෙන හැටිත් දන්නවා නැති වෙන හැටිත් දන්නවා. කොහොමද වටාපත වටාපතකෝ මේ බය නැතුව කතා කරන්නේ දැන් මේ විදිහට මේ තේන්න තියෙනවනේ තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන උතන නෙමෙයි. ඒක මේ වටාපත ඇති වෙන්නේ කොහොමද? දැන් ওই නාම රූපයෙන් කරන්නේ නෙමෙයි. ඒකදී අපි මේ උපමාවක් මේ කියන්නේ. උපමෙයියට කරවගෙන දැන් මම. හරිද? මේ උපමාවක් මේ කියන්නේ. දැන් වටාපත නෙමෙයි. වටාපත ඇති වෙන්නේ කොහොමද කියලා හෙව්වොත් අමේ ලී කැල්ල මේ එක්කත් කැල්ල මේ තල්ලත්ත මේ නූල් ටික මෙහෙම තිබුණේ තියෙනකොට වටාපිට ඇති වෙනවා කියලා දන්නවා. වටාපිට නැති වෙන්නේ කොහොමද කියලා අහුවෝ. ඒවා අයින් කරනකොට වටාපිට නැති වෙනවා කියලා දන්නවා. දැන් ඒවා වටාපිටක් දන්නවා වටාපිට ඇතිවීමක් දන්නවා නැතිවීමක් දන්න කෙනා වටාපිට කොහෙන්දන් ආවි කියලා අහන්න සුදුසුයිද? ඇයි? ටික දන්නේ. එහෙනම් මේ වටාපිට කොහට යයිද? මේ හේතු අයින් කරනකොට වටාපත කොහට යයිද? එහෙම අහන්න සුදුසුයිද? නෑ නෑ. ඉතින් අන්න එහෙම ධර්මතාවයක් තමයි අපි ස්වාමීන් වහන්සේත් මේ මතක් කරන්නේ. ඒ වටාපතක් ඇති වුණා වගේ එහෙම නැතිනම් හේතු කාරණා කීපයක් තිබුණු තැන හේතු එකකටවත් අයිති නොවුණු ධර්මතාවයක් මත උනා ඒක අපි පඤ්ඤප්ති වශයෙන් ඇතුළු කරන වටාපත කියලා. දැන් වටාපත නිසා යම් කෙලෙසියක් අපිට ඇති වෙනවා නම් ඔන්න දැන් කෙලෙසේ ඇතිලා තියෙන වටාපත නිසා. එයා දන්නවා නම් වටාපතත් වටාපත ඇතිවීමත් නැතිවීම. මෙයාට මොකද වෙන්නේ? දැන් මෙච්චර කාලයක් වටාපත ඇති දෙයක් හැටියට අරගෙන අපි ගහ බැන ගත්ත රණ්ඩු වුණා නම් දැන් වටාපත දැක්කා. වටාපත කියන්නේ මෙන්න මෙහෙම ධර්මතාකාර. ඒ කියන්නේ වටාපත කියන්නේ මේ වටාපත කියලා අර්ථ කරන්න පුළුවන් මේ ලියට. මේ ලිය වටාපත එහෙම නෙමෙයි. මේක වටාපත ඇති වෙන්න එක හේතුවක් වුණා නේද? එහෙනම් වටාපත කියලා කැමති වෙන්න පුළුවන්ද මේ මේ එක්ක ඇඩ් එකට? වටාපත කියලා සතුටු වෙන්න බාර ගන්න කතා කරන්න පුළුවන් මේ තල්ලත්තට. එහෙනම් වටාපත කියලා නූල් ටිකට. දැන් මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියේ මේ ටික වටාපතයි කියලා. නමුත් ඒකයි දැන් ඉස්සෙල්ලාම අපි ස්වාමීනාන්ද කියපු කාරණාවේ මුලද යන්න ටිකක් අපිට බැරි වෙලා දුක සහ දුක් සමුදය වෙන් කරගන්න. කෙලෙසේ සහ ඇත්ත ඇතිහැටි පවතින දේ වෙන් කරගන්න බැරි වෙනවා. අපි මේ දෙක එකක් කියලා හිතාගෙන ඒකයි මේ දෝෂේ. ඒ කියන්නේ දැන් මේ හේතු ටික අපි මේ කියමු මේ ලීයයි මේ කාඩ් එක මේ ටික ඇත්ත ඇතිහැටි පවතින ධර්මතාව කියලා. මේ නිසාම අපිට හම්බ වෙච්ච දේ තමයි ලැබිලා මොකද්ද? වටාපත. ඔන්න දැන් අපි දැක්කොත් හරිද මේ නිසාම ලැබිච්ච හම්බ මේ නිසාම හැදුණු එකකටවත් අයිති නොවි නැවුණු මේ ධර්මතාවේ මේවට අයිති කියලා හිතුවත් හරිද? අපි දැන් අපි ඒකට කරන්නේ වටාපත කියලා පෙන්වන්නේ මේ ටිකනේ. වටාපතයි කියලා හම්බ වෙන දෙයට තියෙන ආසාව කෙලින්ම අපේ යොමු වෙලා තියෙන්නේ මේ හේතු ටිකට. එහෙම ඒ කියන්නේ ඊට පස්සේ අපි තණ්හාව කියන එක දකින්නේ මේකේ. මේක තමයි තණ්හාව තියෙන්නේ. මේකට තමයි තණ්හාව තියෙන්නේ. මේකට තමයි දැන් තණ්හාව නැති කරන්න අපි මොකද කරන්නේ? ඔන්න දැන් හොඳට බලන්න තණ්හාව ඇති උනේ වටාපතට. වටාපත කියන කාරණාව ඇති උනේ මේ හේතු ටික නිසායි. මේ හේතු ටික නිසා වටාපත ඇති වුණා. වටාපතට අපි තණ්හා කළා කියලා මේ දහම් පරයයන් අපිට දැන් අවිද්‍යාවට ගිහිනා. ඒ කියන්නේ දැන් ඔන්න අපි තණ්හා කරන වටාපතට, වටාපත කියන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කියලා නොදන්නකම තියෙනවා. නොදන්නකම නිසා අපි වටාපතට තණ්හා කරනවා. දැන් වටාපත කියන්නේ මේ ටිකයි කියන එක තමයි. මොකද වටාපත කියන කාරණාව අපි දැන් හේතුඵල ධර්ම දන්නේ. මේ හේතු රාශියක් කියනකොට අපිට ලැබිච්ච ධර්මතාවයක් වටාපත කියන එක අපි දැක්කොත් වටාපත කියලා අපි මේකට තණ්හා කරන්නේ නැහැ. එහෙම වුණොත් අපි වටාපතයි කියන කාරණාවේ මේක දිහා බලන්නේ නැහැ. මේ ධර්ම දැන් බලන්නකො අපි මේක දිහා බලනකොට මේ ටික ඔක්කොම අරඹය තියෙන කෙලෙසියත් එක්ක යොමුලා මේකට තියෙන. ඒ කියන්නේ මේ ඔක්කොම ටික එකතුලයි වටාපත හැදුනේ. මේක දිහා බලන්නේ වටාපත කියලා අපි දැන් මේ වටාපත කියලා නෙමෙයි මේක වටාපතේ කොටසක් කියලා නෙමෙයි බලන්නේ නේද? මේ වටාපත කියලා මේක දිහා බලන්න. දැන් ඉස්සෙල්ලා මෙච්චර හොඳට තේින්ච එක්ස්රේ කාඩ් එක දැන් වටාපත කියලා. තේින්නේ. හරිද? එතකොට දැන් වටාපත නැති කරන්න මේ තණ්හාව නැති කරන්න අපි මොකද කරන්නේ දැන්? මේ ලී කැලේකින් සැහැලා 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 බලන්න. මොකද මේ වටාපත නැති කරන්නේ. අපි අර ඉස්සෙල්ලාම එක ගමු දැන් දර කෝටු 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 ටිකක් එකට තිබ්බහම දර මිටියක් හම්බ වෙනවා නේ. ඔන්න දැන් අපිට හම්බ වෙන දර මිටිය අපිට හම්බ වෙන උතන දර මිටියක්. දැන් දර මිටියක් කියන්නේ දර කෝටුවක්ද? දැන් කෝටු 10ක් තියෙනවා කියනකො මේ මිටියේ පළවෙනි කෝටුව දර මිටිය. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි නෑ. 10 කෝටු 10 එහෙනම් කෝටු 10ම දර මිටිය කියන්නේ. කෝටු 10ම නම් මේ කෝටු ටික මොන මොන හැඩයකට කුඩු කරලා තිබුණත් තියෙන්න ඕන ධර්මිකය. ඇයි කෝටු 10මනේ ධර්මිකය? කියන්නේ කෝටු 10ම ධර්මිකය වුණොත් කිසිම කතාවක් නැහැ. මේ කෝටු ටික කොහොම තිබුණත් ධර්මිකය තියෙන්න ඕන. කෝටු 10ම නිසා. නමුත් කෝටු 10 මොන මොන විදිහද මේ කෝටු ටික තිබ්බ ධර්මිකය ලැබෙන්නේ නැහනේ. එහෙනම් අපිට හම්බ වෙන මේ මිටිය මේ කෝටු ටික එකතු වෙච්ච නිසාම ආරාධ ගන්නන්ට කිව්ව මතක කළා එක කෝටුවක් කියලා අපිට හම්බුන්නේ නැහැ නේ මිටිය. එතකොට මේ එක කෝටුවක් කියන්නේ මේ කෝඩු ටික තිබුණු නිසාම අපිට මිටියක් හම්බ වෙනවා. දැන් මේ හම්බ වෙන මිටිය අපි මේ මිතියට තමයි කැමති. අපි කියමු දැන් මේ මිතිය නිසා තමයි දුක එන්නේ කියලා. අපිට හම් වෙන්නේ මිතිය නිසායි අපි දුක එන්නේ. දැන් අපි හඳුනගෙන තියෙන මේ මිතිය තියෙන්නේ මේ කෝටු වල කියලායි අපි හිතාගෙන ඉන්නේ. මේ මිතිය කියන්නේ කෝටු දෙකයි කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේ දුක එන්නේ මිතියෙන් දැන් මිතිය නැති කරන්නයි යෝනේ. දැන් අපි මොකද කරන්නේ? කෝටු කැල්ලක් අරගෙන කුඩු කළා ආයතනත් මිතිය නැහැ. දැන් මේ මිතිය හොයනවා කෝටු කැල්ලේට. අපිට හම්බ වෙයිද? කෝටු කැල්ලි ලෙහලා බලන අපිට මිතියකින් එන කෙලෙසිය දුරු වුණොත් තමයි පුදුමේ. මිටියක් හම්බ වෙනකොට යම් කෙලෙසියක් ආවනම් අපිට යම් කෙලෙසියක් නිසා දුක් විඳනන් දර මිටියකින් එන යම් කෙලෙසියක් නිසා දුක් විඳනන් ඒකේ තියෙන කෝටුව සම්වර්ධනය කරනකොට මිටියකින් ආපු කෙලෙසිය දුරු වෙලා දුක දුරු වුණා නම් තමයි පුදුමේ. දුක දුරු නොවීම පුදුයක් එහෙම නෙමෙයි නේද? එහෙමද? තේරෙනද කියපේ? තේරෙන්නේ නැහැ. ඉතින් මොකද
කරන්නේ?
ඒයි ඔක්කොම කරන්නේ මේ පහ තමයි ඔක්කොම
කරන්නේ.
අන්න විතරයි ඒකයි යෝනේ. එදකට එවගේ. හැබැයි යම් කලක ධර්මිතිය නැතිකරන්ද ධර්මිතියෙන් එන කෙලෙසිය නැතිකරන්ද හදන කෙනෙක් වෙයි නම් එයා දැනගන්න වෙනවා ධර්මිතිය ඇතිවීමත් නැතිවීමත් දෙක දැනගන්න වෙනවා. මේ ධර්මිතිය මේක මේ ධර්මිතිය ඇති උනේ මෙහෙමයි ධර්මිතිය නැති වෙන්නේ මෙහෙමයි කියන අවබෝධයේ මතම ධර්මිතියෙන් එන වෙහසහ කියන්නේ ධර්මිතියක් හම්බ වීමෙන් එන දුක නැති කරන්න පුළුවන්. ඒ සඳහා කවදාවත් පුළුවන් කමක් නැහැ දර කෝටි ඇතුලේ කඩලා බලලා ධර්මිතියකින් එන දුක නැති කරන්න. එහෙම ධර්මතාවයක ඒ තුල හම්බ වෙන්නේ නැති නිසා. හැබැයි මෙහෙම කරුණක් කරන්න පුළුවන්. දර කෝටුව සහල බලලා අපිට විනිශ්චය දෙන්න පුළුවන් දර කෝටුව ගැන. දර කෝටුව කියන්නේ මේ බඳු එකක්. එහෙනම් මේ බඳු කෝටු රාශියක් තියෙන තැනක හම්බ වෙලා තියෙන ධර්මිතියක්. එහෙනම් හම්බ වෙන එක කෝටියකට මේ අයිති නෑ නේද කියන උත්තරේ ගාවට එන්න වෙනවා මිසක මේ කෝටුව ඇතුලේ බලන්නේ අපි මේ හම්බ වෙන ධර්මිතියෙන් එන කෙලෙසිය දුරු කරගන්න අදහසින් නම් නෙමෙයි වෙන්න ඕනේ. තේරෙනවද මේ කියන කතාව? ඒ වගේ රූප වේද දර කෝටු එකක් තිබ්බා වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ එකට හිටියාම අර කෝටු දෙකකට හිටියාම මිටියක් හම්බ වුණා වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ මිටියක් ඇතුළේ එකට හිටියාම අපිට ලෝකේ දැකීමක් වෙලා නම් ඇසීමක් වෙලා නම් දැනීමක් වෙලා නම් දැන් මේ ඇසීමෙන් හෝ දැකීමෙන් ඇති වෙන කෙලෙසිය දුරු කරගන්න නම් අපිට අවශ්‍යයි මේ දැකීමක් දැකීම ඇතිවීම සහ නැතිවීමක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශ ආයතන හයේ ස්පර්ශ ආයතන කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යමෙක් සතුසේ නොදකී නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූයේම වේ. ආරකා පරිවර්ජ්‍යය ඉමන් ධම්ම විනයං ආරකා පරිවර්ජ්‍යය. මේ ධර්ම විනය දෙකෙන් දුරින්ම දුරු වුණා කියලා පෙන්නනවා. යමෙක් මේ ස්පර්ශ ආය කතා මුකුත් නැහැ. ඒ කියන්නේ මෙතන මේ ශාසනය කියලා නිවර්දිව නිර්වචනය කරලා තින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ අධිගමලාභී ශාසනය තුල යා ඉන්නවා කියන එකේ ඝනයකට දියන්නේ නැහැ. වෙන කාරණාවකට පෙන්වන මොකද මේ හරහා නැතුව මේ කාරණාව විද්‍යමාන වෙන්න කාරණාවක් නැහැ නිසා. එතකොට ඒ නිසා තමයි යමෙක් මේ ස්පර්ශ ආයතනය ස්පර්ශ ආයතනයේ ඇතිවීමත් නැතිවීමත් දැක්කොත්ම මේ දැකීමත් දැකීම ඇතිවෙන්නේ මෙහෙමයි නැතිවෙන්නේ මෙහෙමයි කියන කාරණාව දැක්කොත්ම එයාට පුළුවන් දැකීමෙන් වෙන කිරිස් දුරු කරගන්න. එහෙම නැතුව දැකීමට උපකාර වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් එකින් එක සම්වර්ධනය කරලා රූපේ මෙහෙම වේදනා මෙහෙමයි කියලා දැකීමෙන් ඇති වෙන කෙලෙසිය දුරු කරන්න හදනවා නම් ඒක හරියට දර මිටියකින් එන කෙලෙසිය දර කෝටුව බලලා නැති කරන්න හදනවා වගේ. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවය පරීක්ෂා නොකොට පරීක්ෂා කළොත් රූපේ මේ හේතු ටිකේ දක්ෂ වෙන්න පුළුවන්. හේතු ටිකේ දක්ෂ වුණොත් මේ හේතු ටික නිසා ඇති වෙන මේ ප්‍රතිඵලය අනිකක් නේද කියන අවබෝධය ඇති වෙලා එහෙනම් මේ කෙලෙසේෙන් කරගන්න පුළුවන් කෙලෙසේ කියන එක යෙදිලා තියෙන මෙන්න මෙහෙම ධර්මතාවයක් මත මේ කෙලෙසේ කියන්නේ රූපයේ කෙලෙස් නෙමෙයි වේදනාව සංඥාව සංකාර විඥානයේ කෙලෙස් නෙමෙයි මේවැ යථා ස්වභාවයේ නොදන්නකමයි කෙලෙස් ඇති වෙන්න හේතුව කියන කාරණාව අපිට තෝරගන්න පුළුවන් වෙයි. දුක සහ දුක් සමුදය කියන කාරණාවගේ වෙන්වීමම අපිට සමහර විට දුක නිරෝධය වෙයි නෙමෙයි වෙනවා. අද දවසේදී දුක මේකයි දුක ඇති වෙන්නේ මේකයි කියන කාරණාව හඳුනගත්තේ එකමනකම දුක නිරෝධය. දුක නිරෝධය යම් ප්‍රමාණයකට හඳුනගත්තේ ඒකම මාර්ගය වෙලා. මේ චතුරාර්ය සත්‍ය වෙන් කරන්න බෑ. එකට තියෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයක් වෙනවා. එතකොට දුක නැති කරනවායි කියන එකට අපිට ප්‍රාර්ථනාවක් එහෙම ඕනේ වෙන්නේ අපේ හඳුන කියන්න මොනවද ඉතින්.
අද වැටුණේ අර අන්දේවර චිරිකවෝ වගේ. අන්දයාට ඒ කතාව දන්නවත් ඇති කොහොමද කිරි කියලා ඉවර වගේ අන්දයාට කිරි කතාව තේරෙන්නේ නැත්නම් කිරි කොහොමද කියලා මොනවද සුදුපාටයි කියන්නේ සුදු පාට මොනවා කියලා කිව්වද? අය ඔක්කොම පේන්නේ
කොකාගේ.
කොකාගේ. කොකාගේ වගේද? ඒ වගේ නම් ඊවරන් ටිකක් දුර වෙනවා ගැටේ.
ඒ වගේ ඉතින් හොඳට දක්වා කියලා. ඒ වල කියලා වෙන කියලා උත්තර. සත්ත
ගැට. ඔව් අතාලල බලලා කිව්වලු කිරි ගණ එකත් දෙවිස නෑ කියලා. හරිද තීරණ? දැන් අන්දෝගේ තීරණ නම් ගන්න ඒ වගේ අපිට මේ කියන කාරණාවේ හොඳට දක්ව වෙන්න වෙනවා තණ්හාව නැතිකරන්ත තණ්හාව උපදුනේ කුතුනින්ද කියන එක දැනගන්නම වෙනවා. මේ උපමා කරලත් අධ්‍යානතරව තව උපමා ගනල්ලත් මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ යම් යම් හේතු ප්‍රත්‍යයන් පවතින බව ඇත්තා. ඒ හේතු ප්‍රත්‍යයන් ටික නොඑක් ධර්මතා හැකියාවල් තියෙන්නේ. ගින්දරට හැකියාවලක් හැකියාවක් තියෙන්නේ, පෙට්‍රල් වලට හැකියාවක් තියෙන්නේ නේද? රේඩියෝ වලට තව තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්ව තුන එකට එක්ගහනොත් උපදින දේ තමයි ගින්දර. මහා ගිනිගොඩ. ඒ වගේ මේ තත්ත්වයන්ගේ ඥානත්වයක් තමයි රූපය කියන්නේ. රූපේ කොච්චර විස්තර තියෙනවද ඕනනම්. 28 ආකාරයක රූපය. වේදනාව පිළිබඳ 108 ආකාරකින් විස්තර කරන්න පුළුවන්. ඒ තරම් විස්තර කරන්න පුළුවන් ධර්මතාවය. සංඥාව හය ආකාරකින් සංඛාරය පිළිබඳව චේතනා පිළිබඳව 50 ආකාරකින් ඕනනම් විස්තර කරන්න පුළුවන්. ඈ විඥානය පිළිබඳව භවග්‍රේ දක්වාම සියලු විඥානස්කන්ධය විස්තර කළොත් එහෙම 89ක් තිත් එහෙම නැත්නම් 120ක් පමණ තිත් වලින් විස්තර කරන්න පුළුවන්. බය වෙන්න එපා මේ අංක සංඛ්‍යාව වෙන. එතකොට මේ වගේ විවිධ විශේෂණ යටතේ මේ ධර්මතාවයේ අධ්‍යයනය කළොත් තේරුම් ගත්තොත් Tamanට බය නැතුව තීරණය කරන්න පුළුවන් ගින්න කොයි වගේද කියලා. උපදින ඵලය කොයි වගේද කියලා. ඒක මනරින්ම පේනවා වෙන මොකක්වත් විදියට නෙවෙයි ඵලයක් හැටියටම. හේතු ප්‍රත්‍යංගයේ සමவாயයෙන් හටගත්ත ඵලයක් විදියටම පේනවා. එහෙම පෙනුනොත් තියෙන දෙයක් කියන තීරණයකට එන්නේ නැහැම. දැන් අදට බලන්න කොච්චර දන්නවා කියලා හිතන්නේ ගින්දර තියෙන දෙයක්ද ඵලයක්ද? දැන් මට උත්තර දෙයි ඵලයක්. නමුත් තියෙන දෙයක්ම වෙලා නේ ගින්දර. හොඳට බලන්න ගින්දර දෙය තියෙන දෙයක්ම නම් අර ගිනි කුරුළුවේ තියෙන වෙඩි බෙහෙත් කියලා જાතිය. ඈ අල්ලා ගන්න ඉති කුරුකේ. ඊට පස්සේ ගන්න වෙඩි බෙහෙත් අතුල්ලලා තියෙන පුංචි මතු පිටක. දැන් මේ ධර්මතාව තුනෙන් කොතනද ගින්දර තිබිලා ඉපදුනේ? අම්මා කවුද ඒක? ගින්දර වල. ඈ ඔය මේ ගිනි පෙට්ටිය තිබිලා ආවද? එහෙම නැත්නම් අර ගිනි කුරුළුවේ තිබිලා ආවද? නෑනේ. එතකොට මේ තුන් ධර්මතාවය වේගෙන් අතුල් වෙනකොට එකම වැර කවුරුත් නොකියයිද ඔතන ගින්දර අනිවාර්යෙන් ඇති වෙනවා කියලා කියනවනේ ඇති වෙනවා කියලා. එතකොට දැන් මේ මොකද්ද මේකට කියන්නේ? බුදුරජාන් වහන්සේගේ වචනෙන් කියනවනේ පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගේ සමவாயේ ඉපදුණු ධහම තියෙන ධහම නෙවෙයි. නিত্য වශයෙන් තියෙන ධහමක් වෙන්න විදිහක් නෑ. බලන්න දැන් එතන වෙනදේ ඕක අල්ලන්න ගිහිල්ලා ඉටිකු ඉටි ස්පන්දමට ලං කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ ගින්දර ටික ඒකට යනවා නේද?
ඔව්.
ඈ? ඔව් දැන් ඉටිකුරේ වෙන්නේ ආපහු එතනත් අර ඉස්සෙල්ලා අතුල් වෙනකොට යම් ධර්මතාවයක් ඉපදුනාද ඒ වගේම ධර්මතාවයක් අයත් එතන උපදිනවා. එතන ඉටි, එතන තියෙන නූලයි රත්නේ නම් උපදවන්න ඕනේ. රත්නයත් මේක නිසා උපදිනවා දැන්. නේද? තේජස උපදිනවා. මේ ටික එතන ලං වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉටි කෑල්ල එතනම පත්තු වෙනවා මිසක මේකෙන් පුතේ ගියවද? ගින්දර පැටියේ ගියේ නෑ. එතකොට එතනම තියෙන හේතු ටිකෙන් එතන ඵලයක් ඇති වුණේ. ඔය ඉටි කෑල්ල පැයක් පත්තු වෙලා දිනවා කියන්නේ අර ගිනි කෑල්ල පැයක් තිබ්බා කියන එකද? අපිට වැදෙන්නේ කොහොමද? අපේ මිනිහ මේ ඉටි කෑල්ලෙන් හරි හොඳයි. පැය 3ක් පත්තු වෙනවා. ඈ පැය 10ක් පත්තු වෙනවා. එහෙම කියන්නේ?
අපි සමහරවිට එහෙම කියන්නේ නේ අර කිනවගේ මම මේ ඉටිලින් පැය 3ක් පොත බැලුවා.
මම මේ ඉටිලින් පැය 3ක් පොත බැලුවා කියනකොට කියලා තියෙනවා ඉටි දැල්ල පැය 3ක් තිබුණා කියලා. මේ දැල්ල පොත බැලුවේ පැය 3ක් ඉටිලින්. මේ ඉටි කෑල්ල. කෙලින්ම කියලා තියෙනවා මේ ඉටි දැල්ල පැය 3ක් එක දිගට තිබුණා කියනවා වගේ දර්ශනයක තමයි අපේ හිත තිබිලා තියෙන්නේ. අපේ අවධානය තිබිලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ අපි දවස් සිට අතුරු කරන්නේ අපේ ජීවිතය පිළිබඳව. කවදා හරි හොඳට වැටහුණොත් හොඳ අවධානයෙන් සීතලක් යොමුකමනිකාර කළොත් පැහැදිලිවම අහු වෙනවා මේ නැති දෙයක් එක්ක පවත්වාගෙන කෙලෙස් අපේ මෝහකම නිසා නේද පවතින්නේ කියලා. ලැජ්ජා වෙනවා මේ ටික පවත්වන්න බුදුරජාණන් කියන අට්ටියෙදි ඈ කිවිපිතේ වැය කියලා නිකන් අර මෙවුලන් මේ වගේ ඉලිපිටක් ඇති වෙනවා. ඊට පස්සේ හරා යති ලැජ්ජා වෙනවා ජිගුච්චි පිළිගොල් කරනවා මේ විදිහට කතා කරන්නේ. ඒ කියන්නේ දේශයක් ඇති වෙන පදනමකින් කතා කරන්නවත් ලැජ්ජා වෙන විදිහයි බය. රාගයක් ඇති වෙන විදිහට කතා කරන්න රාගයක් නම් ධර්මතාවයක් තියනවා කියන හැඟීමක් උපදවනවා කියනවත් කතා කරන්න ලැජ්ජා හිරිකයි බය. ඈ මෝහය පිළිබඳව පවත්වන්න කිසිම කැමැත්තක් ඉදෙන්නේ නැහැම.
මේ ධර්මතාවන් දෙන්නේ ඉතල මේ ධර්මතාවන් ඇති කරන උද්දමූ ධර්මතාවයන්ට ලැජ්ජයිලා.
ලැජ්ජයිලා. ඊතර. එතකොට හොඳට තේරුම් ගන්නට අපි යම් පුහුණුවකින් ඉදිරියට යාම තුළ ඇතිවෙන්න ඕනේ මෙවැනි දර්ශනයක්. කොයි නිත්‍ය සුභ සුඛ ආත්ම කියන ධර්මතාවයක් අපි පටලවාගෙන ඉන්නවා නම් යමක් එක්ක ඒ තුල එවැනි ධර්මතාවයක් නෙවෙයි පවතින්නේ පටිච්ච සමුප්පන්න. ඒ කියන්නේ තියෙන ධර්මතාවයක් නෙවෙයි ගේ කියන්නේ. බාහිර හේතුන්ට අයිති දෙයක් වුණොත් ගේ අල්ලන්න ගිහිල්ලා අන්දය සමායට අල්ලන්නේ ජනලයක් නම් ගේ කියලා හිතාගෙන අල්ලගෙන ඉන්නේ ජනල කල්යල්ලන්න ගිහිල්ලා ලොකුලල්ලන්න කියලා තියෙන්නේ. ඒකල් කිව්වා වංගෙඩිය වගේ කියලා නේද? මෝල් ගහ වගේයි කියලා. ඊට පස්සේ මහා මොකද්ද එකක් කියලා නේද?
කුල්ලක්
කුල්ලක් වගේ කියලා කිව්වා වගේ තමයි අපි මේ අලියා කියලා අල්ලගෙන අපි දුකම උපද්දවගෙන තියෙන වැරදි දෙයක් අල්ලගෙන. මම කියන එක සතපවන්න ගිහිල්ලා තණ්හාව සම්පූර්ණ කරන්න ගිහිල්ලා ලබාගෙන ඉන්නේ සත හොයන්න ගිහිල්ලා හම්බෙලා තියෙන වැරදි දෙයක් හිතේ තියෙන වෙන දෙයක්. ඉතින් වැරදි දෙය අල්ලගෙන හිතේ තියෙන දේ කවදාවත් ලැබුණොත් තමයි පුදුමනේ. හිතේ තියෙන වෙන දෙයක් අල්ලගෙන ඉන්න වෙන දෙයක් ඉතින් වෙන දෙයක් අල්ලගෙන හිතේ තියෙන දේ ප්‍රාර්ථනා කරලා හරියද? හරියන්නේ විදියක් නැහැ. ඒකයි කියන්නේ මේ අල්ලගෙන අපි කටයුතු කරන්නේ නැති දෙයක් නැතිම දෙයක්. එතකොට මේ කියන කාරණාවට අපි ඉන්න වෙනවා කියන එකයි දැන් මේ කතාවෙන් තේරෙන්නේ. මේකට කියනවා නිකම්ද හරි ඇති වුණොත් සුතමේ පඤ්ඤාව කියලා මේ ඇති වෙච්ච දේ. එතකොට මේ පිළිබඳව නුවණ Tamange ඇති වුණොත් ඒකට යෝනිසෝමනස්කාරයේ උදව් වෙනවා නේද? යෝනිසෝමනස්කාරයේ උදව් වෙනවා Tamanට මේ කියන කාරණා පිළිබඳව නුවණ ඇති වෙන්න නම්. එතකොට යෝනිසෝමනස්කාරයේ ධර්ම ශ්‍රවණය කියන දෙක සම්පූර්ණ වුණොත් දැන් අපිට ලැබෙයිද ප්‍රතිඵලය? නිවන පාසවදරුවීම නැහනේ. ධර්ම ශ්‍රවණය කරනවා මේ කියන කාරණාව ඔයගොල්ලන්ටම වැටහෙනවා කියලා කියමුකෝ. ඒකට කියනවා යෝනිසමනසකාරය නිසා ලැබෙන නිවන කියලා. සුත්‍රමය ප්‍රඥාව කියලා. මේ දෙක සම්පූර්ණ වුණොත් ලැබෙයිද දැන් නිවන? ඒ සම්පූර්ණ කට්‍යයට තියෙන මෙතන සමායි. එහෙනම් මොකද අද තුන්වෙනි කාරණාවක් තියෙනවා? ධම්මානුධම්ම පටිපන්නතාවය. හොඳට දැනගන්න මේ hina වෙලා ගියාද අපි ඒ කොටස නැහැ. බනින්ද වෙන්නේ ඔකට, දොස් කියන්න වෙන්නේ ඔකට, නැහැ කියලා කියන්න වෙන්නේ ඔකට. ඒ කියන්නේ මේ කියන කාරණාව ඔක්කොම තියෙනවා කියන එක නෙවෙයි, මේකත් සම්පූර්ණ කරගන්න ඕනේ. අර ගොවිතැනේ තියෙන දර්ශනේ තියෙන්න ඕනේ. ගොවිතැනේ දර්ශනේ තියෙනවා. අප්පච්චි කියා දෙනවා තමගේ පුතාට මෙන්න මෙහෙමයි ගොවිතැනේ අවශ්‍යතාවය කියලා. කියා දුන්න එක ධර්ම ශ්‍රවණේ තමන්ට තේරිච්ච එක ඔව් කියලා එහෙම තමයි හඬ නම් ගොවිතැන් කරන්න ඕන කියලා තේරුම් ගත්ත එකට ඔළුව දෙල්ලුවා. දැන් මේ පුතා කයිද? හා මොකද අවශ්‍ය? ඒ අනුව ව්‍යාවෘත වෙන්න ඕන නේද? මුෘතිය යෙදෙන්න ඕන. එහෙමනම් එයා කවදා හරි බත් කනවා කියන එක වෙන්න පුළුවන්. එතකොට අපි ළඟත් හොයලා බලන්න ඔයි කොයි කොයි තැනක් අඩුපාඩු ඇති. හොඳට අවධානය යොමු කරන්න තමන්ගේ සීලය පිළිබඳව. ඒකයි අපි නොඑක අවස්ථාවන්වලදී කතා කරන මාතෘකාව සීලය පිළිබඳව. අදට දැන් මුලින් කතා කරගෙන හිටපු මාතෘකාව නේද දැන්? ඒ එතන ආපවෝදනය කරන මේ කියන කාරණාවල නුවණ වැඩි කරගන්න ඒකට සමාවෙන්න එපා. නමුත් තමන් ප්‍රතිපත්ති අඩුව හොඳට තේරුම් ගන්න එක වාක්‍යකින් මම කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීලය දෙදෙනා එක ආකාරයකින් කොටස් දෙකකට මිශ්‍රිත සීලය අනිශ්චිත සීලය කියලා. මිශ්‍රිත සීලය කියන එකේ අදහස මේකයි තණ්හා නිශ්චිත, ditthi නිශ්චිත කියලා මේ මිශ්‍රිත සීලය කොටස් කරනවා. මේ බය වෙන්න එපා. ඊට පස්සේ අනිශ්චිත සීලය කියන තණ්හාවක් නැති, ditthiyekut නැති, මිත්‍යා දෘෂ්ටියකුත් යෙදිච්ච නැති සීලයක් කියනවා. එතකොට තණ්හා නිශ්චිත ditthi නිශ්චිත සීලයෙන් බුදුජාන විශ්වයේ මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ. තණ්හා නිශ්චිත ditthi නිශ්චිත තණ්හා නිශ්චිත කියන කය දෙකට තුනකට බෙදලා වුණනම් පුළුවන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් වුණනම් කියන්නේ. එහෙනම් දෘෂ්ටි ඔය 62ක් වශයෙන් දෘෂ්ටි වශයෙන් වෙන්න පුළුවන්. මේ වගේ ධර්මතාවයන් පදනම් කරගෙන මෙව්වයි ලක්ෂ කරගෙන එහෙනම් ඒවල් තුල පැවිදිච්ච නුවණකින් අපි ලකින සීලය කවදාවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳයි. සීලය තමයි. ඒ සීලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වීම සඳහා අනිත්‍යත වෙන්න ඕන. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, කාම වස්තුන්ගේ ඇහැට, කනට, නාසයට, දිවට පෙනෙන ශරීර සංපස්සේ පිළිබඳව, සත සංපත් පිළිබඳව මේ වගේ දිගු වෙච්ච මනසකින් රකින්න සීලය. ඒ කියන්නේ මේවා නිසා තමයි සීලය කැඩෙන්න පුළුවන් බව. තියෙන තාක් අපි දත යුතුයි. අපේ නුවණ ප්‍රමාණවත් වෙලා නැහැ මේ වගේ විතර වෙන. ඒ නිසා අපි නැවත සුරුම වෙන්නේ කොච්චර අකමැති වුණත් දුකම. ඕක අනිත් පැත්තෙන් උන්වහන්සේ විස්තර කරන තවත් සීලයක තියෙනවා පරියන්ත සීලය, අපරියන්ත සීලය කියලා. පරියන්ත සීලය කියන කාරණාව පොඩ්ඩක් විස්තර කරලා මම නවත්තන්නම්. පරියන්ත සීලය කියන එක හොඳට තේරුම් ගන්න. භෝග පරියන්ත සීලය. මොකද්ද? භෝග පරියන්ත සීලය. ඊට පස්සේ තියෙනවා ඥාති පරියන්ත සීලය. මොකද්ද? ඥාති පරියන්ත සීලය. ඊට පස්සේ තියෙනවා කීර්ති පරියන්ත සීලය. කීර්ති පරියන්ත සීලය. ඊට පස්සේ තියෙනවා අංග පරියන්ත සීලය. මොකද්ද? අංග පරියන්ත සීලය. ඊට පස්සේ තියෙනවා ජීවිත පරියන්ත සීලය නේද? ජීවිත පරියන්ත සීලය. තව සීලයක් තියෙනවා ඔය වචනින්ම අපරියන්ත සීලය. දැන් මම බලන්න මම එක පැත්තකින් විතරක් කියන්නම්. භෝග විනාශ වෙන මුඛයකට ආවොත් එහෙම නැත්නම් මගේ හරකා බාන හොරකම් කරනවා කියලා හෝ මගේ කුකුල් කොටුවකට මුගටිය පනිනවා කියලා එහෙම දැක්කොත් උගුලක් හරි අතරනවා. එහෙම නැත්නම් උට ගහලා හරි මරනවාද අපි? එන්නේ ඒ වගේ තැනකින් අපේ වස්තුව පරිභෝග කරන දේට යම් අපල උපද්‍රවයක් තියෙනවා. ඔන්න ගොවිතැන පිළිබඳවත් බය වෙන්න එපා. ඒ වගේ තැනකින් අපි කම්පණයකට පත් වෙනවා නම් ඒවා වැඩි විස්තර කරන්න ගියොත් දෘෂ්ටි ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ භෝග වස්තුන්ට යම් උපද්‍රවයක් එයි නම් ඒ උපද්‍රවයක් එනකොට දැන් නම් කරබගෙන හිටිය ඇති මූ ඉවර කරන්න ඕන කියලා ප්‍රාණඝාත කරනවා නම්, අදත්තා දාන කරනවා නම්, කාමමිත්‍යාචාර කරනවා නම් මේ වගේ මේ සීලය භෝගයේ අවසන් කොට ඇති සීලයක්. ඒ කියන්නේ තමන්ගේ වස්තුවට රෙද්දට වේවා. ඈ මතකනේ සිල්ල පාදක කෙනෙක් ගියා කැලේට ඔක්කොම අතරලා දාලා අන්තිමේදී මීයේ ඔව් තමන්ගේ වස්ත්‍රයට ඇලුම් කරනවා කියලා දැනගෙන ගෙනාවා පුතේ කොයි තියෙන්නේ? ඒ
දැන් දැන්නගත්තේ.
ඈ දැන් දැන්නගත්තේ. ඉතලදී කියන්න ඕනේ නෑනේ. ඒ විදිහට මේ භෝග පරියන්ත සීලය ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි මේ සීලය අංග සම්පූර්ණ කරන්න දැක්ස නෑ. අපේ නුවණ මෙව්වගේ වහලා තියෙනවා. කාමච්ඡන්දයෙන් වහලා, ව්‍යාපාදයෙන් වහලා, තියෙන දෙයෙන් වහලා, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී ධර්මතාවයෙන් වහලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව හොඳ ධර්මතාවයක් නැති නිසා මේක වෙන්නේ. භෝග පරියන්ත සීලය. එහෙම නැති කෙනෙකුට සමහරවිට භෝගයක් නැති වෙනවා කියන කිවසන්න පුළුවන් සමහරවිට. ඒ වුණාට ඥාති පරියන්ත සීලේ තමන්ගේ ඥාති වර්ගයාට අපේ සිංහල ජාතියට මොනවා හරි වෙනවා නම් කපා කොටාගෙන හරි ඉස්සරහට යනවා. එතකොට මෙතන තියෙනවා මොකද්ද? ඥාතියින් කෙලවර කොට ඇති සීලයක්. ඥාතියින්ද මොනවා හරි වෙනවා නම් මං දින කළා ගන්නවා. හරිද? එතකොට අපි ඔතන නෙවෙයි අර ඉස්සෙල්ලා කියපු එකේමයි සමහර විට තාමේ ඉන්නේ නේද? ඇහැකර කනකට අතවත් කියන්න ඕනේ නැහැ. අර කොහෙවත් තියෙන පැදුරු කෑල්ලක් කවුරුරි ඉල්ලුවොත් ඕක මම මේ තියාගෙන හිටියේ දුව අරකට. ඈ මේ රිසිට් කරලා දෙන්නේ. ඒ සමායට දෙන්න එක පාරම අදහස දෙන්නේ නැහැ. මේක මගේනේ අපේ කොහොමද දෙන්නේ කියනවා වගේ විතරකින් තමයි දුන්නත් දෙන්නේ. මේක හොඳ වීමක් වෙන නෙවෙයි. ඔන්න මේ වාගේ අර්ථය හොඳට නුවණින් විමසලා දැනගන්න භෝග පරියන්ත සීලයක් තියෙනවා. ඊට පස්සේ එහෙම කරන්න පුළුවන් කියලා ඒ ඉක්මවා සීල දකින්න පුළුවන් වෙච්ච කෙනාට ඥාති පරියන්තයේ බාධාවක් වෙන්න පුළුවන්. ඥාතියෙනුත් ඉක්මවා තමන්ගේ සීලය ආරක්ෂා කරගන්න පුළුවන් කිරිසක් ඉන්නවා. තමන්ගේ කීර්තිය නැති වෙනවා නම් ඥාතියෙනුත් අතාරිනවා. නැද්ද? තමන්ගේ මෞපියෝ දුසිරිත දකින්නවා නම් මෞපියන්ට සැලකීම අතහරිනවා සමහරවිට. තමන්ගේ කීර්තිය නෑනේ. ඔයාලගේ තාත්තා නෙවෙයි සමහර ලොකු දොස්තරලා එහෙම නැත්නම් ලොකු ස්ථානවල ඉන්න පිරිස තමන්ගේ මෞපියෝ හඳුනන්නේ නැති බවට කටයුතු කරනවා. එහෙම වෙනවා නම් ඒ සීල මොකද්ද? තමන්ගේ කීර්තිය අවසන් කොට ඇති සීලය. එහෙම සිද්ධ වෙච්ච නිසායි මට ඒ වචන කියුනේ. කොහොමද? චිත්ති පරියන්ත සීලය. ඊට පස්සේ තියෙනවා ඒකත් ඉක්මවා රකින්න පුළුවන් සමහරවිට. තමන්ගේ කීර්තිය නැති වෙලා යන් ගියත් තමන්ගේ ගුණ ධර්ම නැති කරගන්නේ නැහැ. එහෙම ඉන්න කෙනාට සමහර විට අංග පරියන්ත සීලය බාධා කරනවා. කියන්නේ තමන්ගේ අංගපස ඇහැ කන නාසය දිව අතපය මෙව්වට බාධා වුනොත් එහෙම වුනොත් මෙව්ව නැති වෙන තැනකට එහෙම වුනොත් ආයවරයි සීලය. තේරෙනවනේ? එතකොට ගහනවා ඉන්ජෙක්ෂන් එකක් හරි. ඒ වගේ තැනකින් ප්‍රාණඝාත කරන්න පුළුවන්, අදත්තා දාන කරන්න පුළුවන්, කාම මිත්‍යාචාර කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රකින්න උසස්ම සීලය වුණත් දිනගන්න පුළුවන්. තමන්ගේ අංගපසංග වලට තියෙන කැමැත්ත නිසා බලන්න මේ හැමතැනකම තිබිලා තියෙන තණ්හාව. නේද? හැමතැනකම තිබුණු තණ්හාවේ ප්‍රමාණය. ඉතින් ඒ ප්‍රමාණයේ තණ්හාවක් නැහැ කියන්නේ ඒ ප්‍රමාණය නුවණ තිබුණ නිසා. යම් කෙනෙකුට නුවණ නැත්නම් ওই ප්‍රමාණවල තණ්හාව තියෙනවාමයි. එතකොට සමහරුන්ගේ අංග ප්‍රත්‍යයන් නැති වෙන්න යනකොට එන්න තන් ඒ හා සමාන දේවල් වලද විශාල තමන්ගේ අංගපසක හා සමානයි මෞපියෝ කියන ගැත්තේ එන්න නැත්නම් තමන්ගේ දරුවෝ කියන ගැත්තේ මේ වගේ ළඟම දේවල් නැති වුණොත් සීලේ කඩාගන්න. ඒකත් ඉක්මවා යන්න පුළුවන් සමහරුන්ට. ඒ වගේ දෙයක් නැති වුණොත් සීල් කඩාගන්නේ නැහැ. එහෙම කෙනෙකුට ඉදිරිපත් වෙන ඊළඟමගත ජීවිත පරියන්ත සීලේ තමන්ගේ ජීවිතේ නැති වෙනවා කියලා දැනගත්තොත් එහෙම අතාරිනවා. ගුණධර්ම අතාරිනවා, දන් දීම අතාරිනවා, ඕන එකක් අතාරිනවා. දැන් ඔය කියන තැනේම ඉන්නේ මේ ගැටිය. අර ඔක්කොගෙම දිනලා ඉන්නේ. එතකොට දැන් අපේ දෝෂයක්ද මේ? අපි බණත් අහනවා හැමදාම, අපි ගෙදර ගිහිල්ලා හොඳට පැය ගන්න භාවනාත් කරනවා. තාමනම් අපි ආශ්‍රවගුණනේ ඔබ වහන්සේලා කියන මාර්ගය නම් වැරදි. බුදුරජාණන් වහන්සේ කියලා තිබුණත් ඔය කියන කතාව නම් වෙන්නේ බෑ කියලා කියන්නේ දැන් කොහෙද දෝෂේ? දැනගන්න සීල සමාධියෙන් ප්‍රඥාව අපිට දැනගත යුතුයි. අපේ සීලේ තව ගුණාවක් දුර, ඒ කියන්නේ කාර්ය ගැන නෙවෙයි මම මේ කියන්නේ, අඩුපාඩු සකසා ගන්න වෙනවා. අපේ කෙලෙස් චේතනම්ම ප්‍රබල. ජීවිත පරියන්ත සීලය આવොත් ඒක හොඳයි. ඒ ජීවිතයේ ආරක්ෂා කරගන්න පමණයි දුසිරිත කරන්නේ කියලා. එහෙමනම් අපිට ගොඩාක් ලකුණුවලකට එන්න පුළුවන්, සෝවාන්ගත වෙන්න පුළුවන් අඩුම ගන්න. ඈ එහෙම අදහසක් කියන්න පුළුවන් බය නැතුව. ඉතින් එහෙම වෙනවට නෙවෙයි, අරහත් වෙන්නත් පුළුවන්. කොහොම හරි ජීවිත පරියන්ත සීලය ඉක්මවා යන සමාධිය තමයි ජීවිත හේතුවෙන්වත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. අරෝපාදක මාත්‍ය කියන අහලා තියෙනවනේ රජතුමා, ඔබ ජීවිතය ගියත් සිල් ආරක්ෂා කරනවා කියලා පිළිගත්තේ නැහැ. ඒක උපාසක කෙනෙක් ගැන හොයලා බලලා එයාගෙන දැනගත්තා මෙයා ජීවිතේ ගියත් සිල් නම් බිඳගන්නේ නැහැ කියන මට්ටමේ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මේ උපාසකතුමා ගෙන්නලා කිව් මේ දුන්නා කුකුලෙක්, අද දවසේදී මේ කවුරුත් නැහැ මගේ මාලිගාවේ, මේ කුකුලා මරලා මට උදල දෙන්න, මම ගොඩක් වස්තුව දෙන්න හදින් කිව්වා. අනේ රජතුමනි, මගෙන් නම් ඕක බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. මම මේකේ තියෙන දෙවෙනි අවස්ථාවේදී කිව්වා, මම රජ කෙනෙක්, ඕනනම් මං කියපු දේ කරේ නැත්නම් එහෙනම් මට දඬුවම් දෙන්න පුළුවන්. දඬුවම් දෙනවා ඉක්මනින් කරනවා ඈ බය කරලා කිව්වා. එතකොට ඒ කිව්වා, අනේ රජතුමනි, දඬුවම් දෙනවට කමක් නැහැ, මගෙන් නම් ඔය වැඩේ කෙරෙන්නේ නැහැ කිව්වා. තුන්වෙනි අතයි කිව්වා ජීවිතේ නැති කරනවා. ඒකේ මරණ මට ඕනනම් පුළුවන් මගේ යටත් ඇසියෙක් වැඩිකාරයෙක් විදිහට හැදියට නිල කරලා මල් මාලා දාලා දන් දෙන්නේ ඉසද ගන්න පුළුවන්. මම මරණව තමයි නරුවේ නැත්තම් මෙයා මරලා මට උයන දුන්නේ නැත්තම් කමන්නේ නැරෙයි. මගේ ජීවිතේ ගියත් මම මේක කතාවට කිව්ව වෙන්න පුළුවන් දේ නැති මම තවත් පරීක්ෂණයක් කරනවා රාජපුරුෂයන්ට කියනවා මෙයා ඇරයි යන්න ඇත්තටම. එහෙම කිව්වොත් ඒ වගේ අවස්ථාවේදී මෙයා ඇත්තටම මල් මාලා දැල්ලා වදකේකට යම් මේ මරණ කෙනෙකුට යම් තේ සලකනවා නම් ඒ විදිහට මැරෙයි යන්න. අරන් ගිහිල්ලා ගංගෙදියට ඔළුව තියන් ඔළුව තියලා වදකයාලවවා කවුදවත් උත්සාහගෙන ඒ ඉන්න අවස්ථාවේ කුකුලා අතට දෙන්න. අතට දීලා කියන්න ඔන්න දැන් වුණත් ඔයාට අවස්ථාව තියෙනවා ජීවිතේ දෙදෙන්න. මෙයා මරලා හදන්න විතරයි තියෙන්නේ. දැන් හා කිව්වොත් දැන් මරන්නේ නැහැ කියලා අතට දෙන්න කිව්වා ඒ වෙලාවේ. රාජපුරුෂයන් දෙකව කියනවා වැරදිලාවත් ඒකෙදිත් එයා ඔය ස්ථාවරයේදී ඉන්න හිටියොත් ඔයාගේ ජීවිතේ ගලවන්නත් ඔය වෙලාවේදී වෙනස් වුණොත් එහෙම අතරම හරිද? එතකොට දැන් රජතුමා මෙහෙමත් උගන්වලා ඇත්තටම වදක බෙර ගහ අරන් ගිහිල්ලා දංගෙදීන තොලුව තියලා දෙල්ලට කොටන්න ඔන්න මෙන්න තියේදී ඉක්මන හෝ පොඩ්ඩක් ඉන්න කියලා කුකුල අතර දීලා කියනවා මෙන්න කුකුල මෙන්න පිහියේ දැන් මරලා එතුමාට මේක හදලා දෙනවා කියලා පොරොන්දු වෙන්න ඔබගේ ජීවිතේ ඉතුරු වෙනවා. මොකද කියන්නේ අපි නම් එච්චරද යන්නේ මුල් වස්තුව දෙනවා කියනකොට අපි බුදුදානම් අනේ ඒක කුකුලෙන් මරවම මොකද වෙන්නේ කියලා. නමුත් මේ
අපේ බෞද්ධයෙකුට ඉදිරිපත් වෙනවා එක කුකුලෙක් වලට එක කුසල ඊට පස්සේ මට දානවා දීලා ඉන්න ගොඩක් කියලා එහෙම නේද මේ කිලිද එන්නේ වෛද්‍යනික ධර්ම මට හැමදාම දන් දෙන්නත් පුළුවන් ඔහොමයි.
ඉතින් ඒ නුවණට දන්නවා මේ බෞද්ධයෙක් නම් දන්නවා මේ එක ජීවිතයක් සරු කරගන්න කොච්චර ඇතෙක් බරට වස්තුව ලැබුණත් මේක සුළු වස්තුවක් මේ පාපයට විඳින්න තියෙන දුක් ගොඩක සාපේක්ෂ. ඒ නිසා මේක කරන්නේ නැහැ. අද අපි කැමති වෙන නම් දැනගන්න අපි සතර පිළිවෙලවත් දන්නේ බොහොම අල්පදේ. ඒ කියන්නේ සතර පිළිගන්නේ නැහැ. අපාය උපදිනවා කියන එක පිළිගන්නේ නැති නිසායි කවුරු හරි ඒකට කැමති වෙන නම් කැමතිලා තියෙන්නේ. අද පිළිගන්නවා කියලා අපිට ඔළුව හෙල්ලුවාට ඇත්තටම නියම මට්ටමින් අපේ පිළිගැනීම තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. එතකොට මෙයා එතෙන්දිත් දක්ෂ වුණා කුකුලේ උඹට උරුම වෙන්න තිබුණ දේ මං ගන්නවා. මගේ ජීවිතේ උඹ ගනින් කියලා ඌ අහකට යම් දැම්මා. එතකොටයි රාජපුත්‍රව දැනගත්තේ මෙයාගේ තත්ත්වේ. මෙයා මල් මාලා ගලවලා රාජවාහන වලින් ආපහු එකරන ඇවිල්ලා රජුරුන් ඉදිරිපත් කරලා ඇත්තටම භෝග සම්පත් දිනුවා. ඉතින් මේ සැබෑ ජීවිත පරියන්ත සීලයෙන් දිනපු කෙනෙක්. එයාගේ සීලය අපරියන්තයි කිය හැකි. නමුත් කියන්න බෑ අපිට මේ ලෝකෝත්තර දර්ශනය තිබුණාද කියන එක. මේකේ ලෝකෝත්තර එහෙම නැත්නම් නිබ්බේධික භාගයේ නිවනටම උපකාරී වෙන එහෙම නැත්නම් නිස්සරණ ආධ්‍යාසයෙන් රකින්න සීලයක් අපේ ජීවිතයේ තිබුණා නම් තමන්ගේ ජීවිතයේ ගියත් ඒ ලෝකෝත්තර දර්ශනයට සාපේක්ෂව අපේ සීලේ දිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සීලය වරින් වරම දියුණුවෙන් දිනනවා පමුණවා ගන්නවා. අන්න එහෙම පුංචි කාරණා ටිකක් හිතේ තියාගන්න මෙන්න මේ වගේ තේස්ලයකින් අපේ ගමන ඒ කියන්නේ පටිපදා ප්‍රතිපදාව අපේ දියුණු වෙන්න ඕන. ඒ දියුණු වීමට සාපේක්ෂව නොවන දියුණු වෙන්න ඕන. නුවණයි ප්‍රතිපදාවයි දෙකම අංග සම්පූර්ණ වුණොත් අපිට ප්‍රතිපල පරක් වෙන්නේ නැහැ. එන්නේ ඒ කියන ධර්මතාවයට සිහිය තබාගෙන හැම දිනම අධිෂ්ඨාන කරගන්න අදාදම අපි අංග සම්පූර්ණ කාය සංවරයේ අංග සම්පූර්ණ වචී සංවරයෙන් අංග සම්පූර්ණ මනෝ සංවරයෙන් යුක්ත වෙන්න අධිෂ්ඨාන කරගන්නවා කියලා හැම දිනම අධිෂ්ඨාන කරගන්න හැම දිනටම තුන් නිර්වාණ අවබෝධ වෙන සිද්ධ වේවා.
එතකොට දැන් අපිට මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් මේ හවස 3ට 10 විතර වෙයි. හැම දිනම මූණ කට්ටියක් පොදගෙන ඉන්න මේ අද වස් වෙන දින පොයි. එතකොට ස්වාමීන් වහන්සේට වස් ආරාධනා කරන්න හවස 3ට යොදාගෙන ඉන්නවා. ඒ සඳහා හැම දිනම එළියට ගිහිල්ලා මූණකට හොදගෙන ඒ සඳහා සූදානම් වෙනවා. තනකේන මේ දායක මහතුරු කතා කරගත්ත විදිහට අර චන්සිරි මහත්තයා විල්ලා ඇති කතා කරගෙන ප්‍රතිපත්‍ර